साधु। दिदहास विषय कवासरे पलविनी मासे विषय आठवेनी दा दुरुतु पुरपासलोसक पोहोदा भावना वैदसटान श्रद्धावंत गुणगारुक वासनावंत पिन्वत्नी तथागत सम्मा संबुद्ध पियानन वहन सेगे प्रथम लंका गमने सिहि केंदवन मे समय एवगेम पिन्वत्नी अपिट उगन्वल तियन महावांसे කරුණු කාරණා වැරදි කියලා ඔප්පු වෙන දවසක් විජේ රජුරු ආවේ බුද්ධ පරිනිර්වාණයනොත් පස්සේ. එතකොට යුද්ධ කරගන්න පුළුවන්, චෛත්‍ය හදන්න පුළුවන්, ගොවිතැන් කරන්න පුළුවන්, නොයෙකුත් නිර්මාණ කරන්න පුළුවන්, යක්ෂ, දේව, නාග ආදි ජන කොට්ටාස ශාල ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. එහෙමනම් මේ ඉන්දියාවෙන් ආපු විජය රජුරුවන්ගේ කතන්දරයක් තියෙනවා. ඒක වෙන පිරිසක්ගේ කතාවක්. අර ඉන්දියාවෙන් පැනලා එන අය ඉන්නෝනේ දැනුත්. අන්න ඒ අයගේ කතාවක්, එහෙම නැතුව මේ සිංහලයාගේ කතාවක් නෙමෙයි කියන එක අපි මතක තියාගන්න ඕන. ඒවයින් අපේ ඉතිහාසයට විශාල හානි සිද්ධ කරලා තියෙනවා. දැන් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පැමිණීමේ මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ නාග ගෝත්‍රිකයන් අතර ඒ සිදුවන ජන කොට්ටාස අතර සිදුවන යුද්ධයක් නතර කිරීම සඳහා තමයි ඒත් වැඩම කරලා තියෙන්නේ. ඉතින් ලෞතරා බුදුහාමුදුරුවන්ගේ පැමිණීමේදී මුලින්ම සතුටු වුණේ නැහැ. ඒක කොයි රටෙත් එහෙමයි, කවදත් එහෙමයි. අපවත් හඳුන ගන්නකම් කවුරුත් සතුටු වෙන්නේ නැහැ. හඳුනගත්ත දවසට තමයි අනේ සමාවෙන්න හාමුදුරුවනේ කියනවා, සොරි හාමුදුරුවනේ කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සංවේගයට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමයේත් එහෙමම තමයි. බුදුහාමුදුරන දිගු කරේ අවි ආයුධ අවි අමෝරාගෙන තමයි බුදුහාමුදුරන්ගේ ඉදිරියට ගියේ. තේයන්ව ධර්මයෙන් සනහා ධර්මයේ පිහිටවා කටයුතු කළා. හදත් අපිට දකින්න පුළුවන් මේ ලංකාවේ පළවෙනි සෑය මහියංගණයට ගිහාම මේ මහියංගණ සෑරදුන් ඒ වගේම සුමන සමන් දෙවියන්ගේ ඒ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේගේ කේස ධාතු පරිත්‍යාග කරලා ඒ සීවටනයක් වශයෙන් වන්දනා කරනවා. ඒ ආදී අපිට තියෙනවා පින්නතුනි මහා ශාසනික ඉතිහාසයක්. ඒ ගැන කතා කරන්න ගියොත් අපිට මේ පැයක දෙක කාලය වැඩි වෙන රටවල් වලට එච්චර ඉතිහාසයක් නැහැ. අපිට මහා බුදුම ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයේ වැඩිද මන්දා. මොකද ඉතිහාසය ඉගෙන ගන්න ඉවර වෙනකොට වයසට යනවා. ඒ තරමට ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 30-40,000 ඈතට යන ඉතිහාසයක් තියෙනවා. හරි අමාරුයි මේ ඒවා කියව ගන්න, කියවල ඉවර කරනකොට වයසට යනවා. ඒව ගැනත් යම් ආකාරයකින් සංක්ෂිප්තව අපේ පින්තුන් දන්නවා. ඉතින් පින්නතුනේ මේ තථාගතයන් වහන්සේ ඇවිල්ලා මොකද්ද මේ කියලා දුන්නේ? මේ ජාතිවාද, කුලවාද, ආගම්වාද, ගෝත්‍රවාද ඇතුළේ තියෙන්නේ අවිද්‍යාවක්, මෝඩකමක්. ඒවා නැති කරගන්න කියලයි අනුශාසනා කරේ. ඒ අදත් කරන්න තියෙන්නේ නිකාබේද, ආගම්බේද, ජාතිබේද, මේව නැතිව මිනිස්සු වෙයල්ලා කියන පණිවිඩය තමයි බුදුහාමුදුරු ලබා දුන්නේ. ඉස්සෙල්ලා අපි මිනිස්සෙක් වෙන්න ඕන. ආගමිකයෙක් නම්, ජාතිකයෙක් නම්, පාක්ෂිකයෙක් නම්, ඒ වගේම නිකාය ගෝත්‍රයකෙක් නම්, හාමුදුරුවෝ ඉන්න නිකායක නිකාය ගෝත්‍රිකයෙක් වෙලා ඉන්නවා නම් ඒගොල්ලෝ මිනිස්සෙක් නෙමේ. මිනිස්සෙක් වෙන්නේ මෙන්න මේ ගෝත්‍රවාදය, ආගම්වාදය, ජාතිවාදය මොකක්වත් නැතුව, ඉස්සෙල්ල කිසිම දෙයකට නැතුව, ඇලෙන්නේ ගැටෙන්නේ නැති හිතක් තියාගන්න පුළුවන් ඍජු මිනිස්සෙක් වෙන්න ඕන. අන්න එහෙම දැන් ඔයත් හිත හදාගන්න ඕන. බුදු දහම කියලා කියන්නේ බෞද්ධයා කියන වචනේ තේරුම ඒ අන්තවාදී පිරිසක් කණ්ඩායමක් නෙමෙයි අනිත් අය වගේ. ඒ අය වගේම තව අන්තවාදී පිරිසක් නෙමෙයි අපිත්. එක පිරිසක් අන්තවාදී වෙනකොට ඒහා සමාන අන්තවාදී වෙන්න අපිට බෑ. අපි කිසිම අන්තයකට නැති භවය උදුරා දමන පිරිසක්, භවේ නිදහස් වෙන්න දරන පිරිසක්, භව උද්ධ කරන පිරිසක්. ඇයි මේ භවය උද්ධ කරන්නේ? මේ භවය කියලා හදාගත්ත දේ බොරුවක් නේ පින්වත්නේ. භවය කියලා හදාගත්ත එක බොරුවක්. ඒ නිසා තමයි අපි භවය උද්ධ කරන්න කල්පනා කරන්නේ. භව උද්ධ ඒ හදාගත්ත බොරු අයින් කරන්න ඕන. මේ දෘෂ්ටියක් තියෙන්නේ මේ හිත ඇතුලේ. අපි කොහොමද මේක උද්ධ කරන්න ඕන? අපේම හිත සංසුන් කරගන්න ඕන. මේ මොහොතේ මේ සංසුන් කරගෙන මේ මොහොතේ හිත පවත්වා ගන්න. අතීතය අත්හරින්න, අනාගතය අත්හරින්න. ඒ දෙක අතහැරියන් නම් වර්තමානයක් ඔබට ඉතුරු වන්නේ නෑ. ඒ නිසා වර්තමානය අත්හරින්න කියලා බොරුවක් කියන්න උවමනාවක් නැහැ. අතීතය සහ අනාගතය ඔබ අත්හරින්න, වර්තමානයක් පවතින්නේ. මේ බොරු අතීතයක් සහ අනාගතයකට මැදි වෙච්ච මනුෂ්‍යයට තමයි වර්තමානයක් පවතින්නේ. අතීතය කියන්නේ සංඛාරයක්, අනාගතය කියන්නේ සංඛාරයක්, මතක කොටස් ටිකක්, සංඛාර පොදියක්. ඒ සංඛාර පොදිය ඇතුලේ තියෙන ලොකු දැනුමක්. ඒ දැනුම මතින් කල්පනා කරනවා මම සත්වයේ කුජලේ කාත්මයක් හැටියට වර්තමානයේ තුල හර අතීතය සහ අනාගතය ගැටගැසමින් වර්තමානයේ තුල මනුෂ්‍යයා අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ අවිද්‍යාව දුරු කරන්න සිතින් කිසිවක්ම අල්ලා නොගෙන වාසය කරන්න පුරුදු වන්න. ඔබ කුමක්ද අල්ලාගෙන සිටින්නේ කියලා කෙනෙක් ඇසුවොත්, බුදු කෙනෙක් ඇසුවොත්, ආර්ය මහා රහතන් වහන්සේ කෙනෙක් ඇසුවොත් ඔබට කියන්න හැකි වෙන මට්ටමට මම කිසිවක් අල්ලගෙන නැහැ කියන යථාර්ථවාදී කියමන කියන්න පුළුවන් විදියට. බුදු කෙනෙකුට බොරු කියන්න බෑ නෙමෙයි. බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට බොරු කියන්න බෑ. එහෙනම් බොරු කිව්වොත් ඒක අපරාධයක්නේ. එතකොට හෘද සාක්ෂියට අනුවම මම කිසිවක් අල්ලාගෙන නැහැ. ඔබට අනේ සිංහනාදය කරන්න පුළුවන් මට්ටමට අතහරින්න. හොඳට හිත දිහා බලන්න. මොකද ඔබේ හිත ගැනයි අහන්නේ, ඔබේ කට ධ්‍යාන මේ බලන්නේ බුදුවරු මහරහතන් වහන්සේලා. ඔබේ හිත ඇතුළයි බලන්නේ, හිත පිරිසුදුද බලනවා, කට පිරිසුදුද, කටින් එන වචන කොච්චර ලස්සනද කියලා නෙමේ බලන්නේ, හිත කොච්චර ලස්සනද කියලා. සියල්ල අතහැරී උත්තමයන් සිටින තැනට යන්නට නම් ඔබත් සියල්ල අත්හැර යුතුයි. මෙන්න මේ චිත්ත ස්වභාවයේ, මෙන්න මේ සංස්කාරයේ, මෙන්න මේ දේ මගේ සිත ඇලිලා තියෙනවා කියලා කියන්න බැරි තරමට ඔබේ සිතෙහි තිබෙන අතහැරීම පුරුදු කරන්න ඕන. අත්හරින්න තියෙන්නේ පින්වත්නි බඩු භාණ්ඩ නෙමෙයි, ඔබේ හිත ඇතුලේ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. බඩු භාණ්ඩ එළියේ තියෙන්නේ, ඒ එළියේ තියෙන දේවල් වලින් ගත්ත සටහන් ටික තමයි ඔබට ඔය අත්හරින්න තියෙන්නේ. ඔය සටහන තමයි අල්ලගෙන විඳවන්නේ. ඉතින් සටහනක් අත්හැරිය කියලා භෞතිකේ නැති වෙන්නේ නැහැ. දැන් ගෙදර සටහනක් වශයෙන් අත්හැරිය කියලා ගෙදර නැති වෙන්නේ නැහැ. මහත්ය සටහනක් වශයෙන් අත්හැරිය කියලා මහත්ය නැති වෙන්නේ නැහැ. තමන් පිළිබඳවත් තියෙන්නේ මොකක්ද? සටහනක්. මේ සටහනක් වශයෙන් තමන් අත්හැරිය කියලා තමන් නැති වෙන්නේ, මැරෙන්නේ, බය වෙන්න එපා. සටහනක් වශයෙන් තියෙන මේ මම, සටහනක් වශයෙන් තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සටහනක් වශයෙන් තියෙන මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානවත් හරින්න. මේ මොහොතේ මේ දේ සිද්ධ කරන්න. ඔබේ සිතේ හැම පැත්තක්ම හාරා උස්සල බලලා බලලා සෝදා පවිත්‍ර කරන්න. හරියට තමන්ගේ දත් ටික මැදලා හොඳට ඒකේ රොඩු කෑලි මුකුත් නැති වෙන්න තමන්ගේ කට පිරිසිදු කරගන්නේ බ්‍රෂ් කරලා. ඉතින් ඒ වගේ ඔබේ හිතත් බ්‍රෂ් කරගන්න. හැබැයි ඉතින් එකම තැනක බ්‍රෂ් එක ඇතිල්ලුවයි කියලා අපි දන්නවා කට පිරිසිදු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි හැම පැත්තකටම තමන්ගේ බුරුසුව නමලා හරිගස්සලා තමන්ගේ මුඛය පිරිසිදු කරගන්නවා. ආන් ඒ වගේ තමයි හිතත් මේ එකම ස්වરૂපයකින් තියාගෙන බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හැම පැත්තක්ම නවලා බලලා මේක බ්‍රෂ් කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන පින්වත්නි. කොමකින්ද බලන්නේ? ඔබේ අවදිය. වේදනා තියාගෙන ඉන්න එපා, අපායට තමයි යන්නේ. ඒ දැවීමේ කෙලවර යන්නේ දැවෙන අපායකට. රූප තණ්හා තියාගන්න එපා, භව තණ්හා තියාගන්න එපා, මානෙ තියාගන්න එපා, උද්දච්චකම් තියාගන්න එපා, ධන තෘෂ්ණාව තියාගන්න එපා. මේ වගේ පුත්‍රයා දරුවා මොනුපුරා කියලා බැඳෙන්න එපා. බැඳුනොත් මලාට පස්සේ ඒගොල්ලන්ගේ ඇඟවල් වලටම භූතය වෙලා, පෙරේතය වෙලා, කුම්මාණ්ඩය වෙලා වැහෙනවා. ඒ නිසා ඒව දැම්මම අතහරින්න ආදීනවේ තේරුම් අරගෙන මේ සංස්කාර ලෝකයකින් මේ ශරීරය මම මේ හදාගෙන ඉන්නේ කුමකට? මේ සංස්කාර ලෝකයේ රස ආස්වාදයකට බැඳෙනවද? කුමකට මේ වින්දනයකට බැඳෙනවද කියලා හිතට නිගා කරලා, නින්දා කරලා, නිග්‍රහ කරලා ඔය හිතෙන් සියලු සංස්කාරකයෝ බැහැර කළ ඔබ නිදහස් වන්න, චේතෝ විමුක්තියකට පත්වන්න, කිසිම චේතාන්විත ගුණයක් නූපද්දවන්න. ඇයි මම මේ අල්ලගෙන ඉන්නේ? කුමන හරයක්ද, ඵලයක්ද, ප්‍රතිඵලයක්ද? මේ අල්ලා ගැනීම නිසා දුකටමයි පත්වන්නේ. රිලා උගලට අසුණු ඒ රිලවා දුක් විඳින්නේ අල්ලා ගැනීම නිසා. අනේ මේ රිලා උගුල වැනි උගුලකටමයි මමත් හසු වෙලා තියෙන්නේ. අල්ලා ගැනීම නිසායිමයි නිදහස නැත්තේ. අල්ලා ගැනීම නිසායිමයි නිවන නැත්තේ. අල්ලා ගැනීම නිසායි මාව අපායට වැටෙන්නේ, දුගතියට පැටෙන්නේ, ප්‍රේතයෝ වෙන්නේ, නිරසතුන් වෙන්නේ මේ අල්ලා ගැනීම නිසාමයි. ජාතිය අල්ලගත්තොත් ජාතියෙන් උමුතු වෙනවා, ආගම අල්ලගත්තොත් ආගමෙන් උමුතු වෙනවා, වර්ගයේ ගෝත්‍රය අල්ලගත්තොත් ඒකෙන් උමුතු වෙනවා. මේ අල්ලා ගැනීම නිසා කරන කියන දේවල් වලින් අපායට වැටෙනවා. ඉඩම කඩම අල්ලගත්තොත් ඒ වෙනුවෙන් ජීවිතේම ගත වෙනවා. ගේදොර අල්ලගත්තොත් ඒවට පෙරේතය වෙලා උපදී. දරුමල්ලු අල්ලගත්තොත් ඒගොල්ලොම කවදකරි කරදරයක් වුණොත් අම්මා තාත්තා කියලා බලන්නේ නැහැ. මාම කුප්පියක හරි දාලා ඔය ගිහිල්ලා කොහේ හරි මූදක හරි ගඟක හරි දාවි. ඒ නිසා දරුවවත් අල්ලගන්න එපා. නැත්තම් ඔබේ දරුවන්ට කට්ටඩියන්ට වැය කිරීම සඳහා සෑහෙන මුදලක් යනවා. දරුවන්ට බැඳිලා ඉඳලා නිකම්වත් පෙරේතෙක් වුණොත් සාමාන්‍යයෙන් තොইলයක් නටලා මේ අයින් කරන්න බුදු දෝෂය සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් විතර යනවා මේ කාලේ. ඉතින් සෑහෙන වේදමක් කරන්න වෙනොත් Tamange මේ තියෙන තණ්හා මාන දිට්ඨියෙන් ඇලීම නිසා පෙන්වත් ඒකත් හරි වේදන් යන වැඩ. ඒ නිසා ප්‍රේතය වෙන්න නම් එපා. ධනයට ඇලිලා, නිවාසවලට ඇලිලා, දුවාදරුවන්ට මුණුපුරන්ට ඇලිලා ප්‍රේතය වෙන්න නම් එපා. අත්හරින්නේ කොහොමද? වීරයෙන් අත්හරින්න පුළුවන්. ආදීනවේ බලලා අත්හරින්න. ආදීනවේ තමයි හොඳම බලය. මේකේ කෙලවර මොකද්ද? මේ අල්ල ගැනීමේ කෙලවර මොකද්ද? මේවයි කෙලවර. හැමදේම දැක්කොත් නුවණින් අල්ල ගැනීම කියන එක මොනතරම් අවිද්‍යාවක්ද, බොරුවක්ද කියලා දැනේ. මේ හැම දෙයකම කෙලවරේ තියෙන්නේ මේ ධාතුන්ගේ ශූන්‍යතාවය, මේ ධාතුන්ගේ විසරයාම, මේ ශරීර කූඩු, මේ සතර මහා භූතයෝ, මේ සතර මහා ධාතුන් විසර යන ස්වභාවයක්මයි දකින්න තියෙන්නේ. මහ පොළොවත් පින්නතුනේ කපුරු පෙත්තක් පිච්චුවා වගේ නැතුව යනවා. කොහේටම කඩම අල්ල ගන්නද? මේ ශරීර කූඩු අලු ටිකක් බවට පත් වෙනවා. ඒකත් ගඟක හරි මෝදක හරි අතෑරලා දානවා. කවරක් අල්ල ගන්නද? මේ දිට්ඨියක රැවටුණු මෝඩකමට නේද මේ දුක විඳින්නේ? මට උතුම් වූ නිර්වාණ ධාතුව ධර්ම අවබෝධය නොපිහිටන්නේ මේ පහත් තෘෂ්ණාව නිසා, තණ්හාව නිසා නේද, මානසික ස්වરૂපයකට හසු වුණ නිසා නේද කියලා කල්පනා කරලා හිතෙන් අතහරින්න. අත්හරින්න බැරි දේවල් තියෙනවා නම් ඒව දිහා හොඳට බලන්න පින්වත්නි. හොඳට බලලා බලලත් ඒකේ තියෙන ආදීනමේ හොඳට තේරුම් අරගෙන අත්හරින්න. එහෙම නැත්තම් මේ චේතනාවෙන් මේ දෙයින් මම අත් මිදින්නේ කොහොමද කියලා කල්පනා කරන්න. හැම දෙයක්ම අත්හරින්න පුළුවන් හොඳ උපායක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි ඒක අත්හරින්න ඕන. එහෙම නැතුව බෑ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා මහාන වෙන්න යන ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදයට යන්න නැතුව ගියා නම් යන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකයි ක්‍රමවේදයක් කල්පනා කරනවා. ඒ නිසා මේ අත්හැරීම සිද්ධ කරගන්න තමන්ට පුළුවන් ක්‍රමවේදේ මොකද්ද? වෛරය ක්‍රෝධය මානය අත්හරින්නම ඕන. ඒකේ ඇලීමේ ලක්ෂණයක් වෙනවත් ඒකත්. ගැටීමත් ඇලීමේ ලක්ෂණයක්, ඇලීමත් ඇලීමේ ලක්ෂණයක්. මේ සියල්ල අත්හරින්න. ඔබේ සිත ශූන්‍යාගාරයක් කරගන්න. ඔබේ සිත ආරණ්‍යයක් කරගන්න. ඔබේ සිත රුක් මුලක් නිදහස් තැනක් කරගන්න. එවිට පිටින් හොයන්න යන්න ඕනේ ආරණ්‍ය. ඔබට ඇතුළෙන් ඔබේ ආරණ්‍ය දකින්න පුළුවන්. ඔබේ සිත ආරණ්‍යයක් වගේ බොහොම සුන්දර නිසල තැනක් කරගන්න. ඔබේ සිත ශූන්‍යාගාරයක් වගේ හිස් තැනක්, විමුක්ති තැනක්, නිර්වාණ හෙවත් බැඳීම් නැති තැනක් බවට පත් කරගන්න. දෙපයින් ආරණ්‍යයකට ගියපු කෙනෙකුට වැඩිය ශ්‍රේෂ්ඨයි හිත ආරණ්‍යයක් කරගත්ත කෙනා. දෙපයින් ශූන්‍යාගාරයක් හොයන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි සිත ශූන්‍යාගාරයක් කරගත්ත කෙනා. දෙපයින් රුක් මුලක් හුදකලාවක් වෙත ගියපු පුජ්‍යලයට වඩා ශ්‍රේෂ්ඨයි සිත රුක් මුලක් ශූන්‍යාගාරයක් හිස් තැනක් බවට පත් කරගත්තාම. මේ ලෝකෙ කාටවත් අභියෝග කරන්න බැරි අත්හැරීමක් සිද්ධ කරගන්න ඕන. එවිට කාටවත් ඇයිල් ඇඟිල්ල දික් කළ මෙන්න මේ ආශ්‍රවය අත්හරින්න, මෙන්න මේ දේ අත්හරින්න, මෙන්න මේ දේ ලබන්න කියලා කියන්න ඉඩක් නැති වෙන මට්ටමට අත්හරින්න ඕන. අන්න සියල්ල අත්හැරි දවසට මේ ලෝකේ කවුරුත් නැහැ ඔබට උගන්වන්න. කාටවත් බෑ ඔබට උගන්වන්න. අන්න ඊට පස්සේ තමයි පින්වත්නි ආත්ම දෘෂ්ටියේ ප්‍රහාණය වෙන්නේ. මේ ආත්ම දෘෂ්ටිය රැඳිලා තියෙන්නේ අල්ලා ගැනීම නිසා. දැන් බෝලයක් උඩ පවතින්නේ කවුරුන් හෝ ඉඳගෙන බිම ඉඳගෙන ඒ අය ඒ බෝලයට පහර දෙනකම්, ඒ පහර දීම් ටික සියල්ල නතර වෙච්ච ගමන් මේ බෝලේ බිමට වැටෙනවා. බැඩ්මින්ටන් වෙන්න පුළුවන්, වොලිබෝල් වෙන්න පුළුවන්. ඒ හැමදේම ඒක උඩ පවතින්නේ පහර දෙනකම් විතරයි ඒ බෝලේට. ඒ වගේම මේ සක්කාය දිට්ඨිය කියලා එකක් හැදිලා තියෙන පින්නතුනේ අපේ තණ්හාව, තෘෂ්ණාව, අවිද්‍යාව පවතිනකම් විතරයි. සක්කාය දිට්ඨිය කියලා එකක් නැහැ පින්නතුනේ. නමුත් සක්කාය දිට්ඨිය කියලා එකක් හැදෙනවා. කොහොමද ඒක හැදෙන්නේ? එක ගිනි පොල් කට්ටක් අරගෙන ලණුවක ගැට ගහලා වේගෙන් කරකවනවා. අපිට ගිනි රවුමක් වගේ පේන්න පටන් ගන්නවා. හැබැයි එතන ගිනි රවුමක් නම් නෑ. ආන් ඒ වගේ ඔබට මමෙක් පේනවා, ගැහණියක් පේනවා, ස්ත්‍රියක් පේනවා, පුරුෂයෙක් පේනවා, ළමයෙක් පේනවා, මාත්මයෙක් පේනවා, ස්වාමියෙක් පේනවා. නමුත් ඇත්තටම නෑ. වේගයෙන් බිඳි බිඳි යන චිත්ත පරම්පරාවක් හා ධාතු ශරීර පරම්පරාවක් තියෙනවා. නමුත් මේක ඇහැට තේරුම් ගන්න බැරිකම නිසා සත්වේ පුජ්‍යලේ කාත්මයක් කියලා රැවටීමක් හටගන්නවා. පින්තුනේ සද්ධර්මය අවබෝධ වුණා කියලා ඔබට දැනගන්න පුළුවන් ඔබතුලින්ම ඔබට මේ ලෝකයේ තියෙන ධර්මයේ ගැන සැක නැති වෙලා යනවා තමන් අවබෝධ කරගත්ත ධර්මයේ ගැන සැක නැති වෙලා යනවා නිර්වාණ ධර්මයේ කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව සැක නැති වෙලා යනවා ඒක දේශනා කරන සංඝයා වහන්සේ පිළිබඳව සැක නැති වෙලා යනවා මොනමවත් මොනම ආකාරයකවත් දෘෂ්ටිගත කරලා හරහට බලන්නේ නැහැ එයා. එයා දන්නෝ ඒ සිත. ඒ උත්තමයා රන් කහවණු ගෝණියක් කරේ තියාගෙන ගියත් අර ධර්ම අවබෝධය වෙච්ච කෙනා දන්නවා ඒ කරේ යන තියාගෙන යන රන් වහ කණු රන් කහවණු ගෝණිය අර හිතට ඇලිලා නැහැ කියලා. ඇයි ඒ අවබෝධය නිසා කොච්චර රසවත් කෑමක් වුණත් මේක හරි රසයි කියා කෑවත් අවබෝධය ලබා ගත්ත කෙනා දන්නවා උන්වහන්සේට හිතට නම් මේ රහ ඇලෙන්නේ නැහැ කියලා ඒ අවබෝධය ලබා ගත්ත කෙනා දන්නවා අවබෝධයක් නැති මිනිස්සයා හිටියොත් මොකද හිතන්නේ මේ බුදුම දන්නාවකින් බුදුම රස තෘෂ්ණාවකින් මේක අනුභව කරනව නේද කියලා ඒ මිනිස්සේ කල්පනා කරනවා. ඒ නිසා බින්නතුනේ ඒක තමයි කියන්නේ සංඝයා ගැන සැක ඇති වෙන්නේ ධර්මයේ ගැන සැක ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව සැක ඇති වෙන්නේ පිරිසුදුයි පාරිශුද්ධයි. ඇයි තමා අවබෝධයෙන් දකින නිසා. නැත්තම් අපි එක එක මිනිස්සුන්ගේ ස්වરૂපේ දිහා එක එක විදියට බලනවා සාපේක්ෂිතව. තමන් තණ්හා අධික නම් අනුන් තණ්හා අධිකයි වගේ පේනවා. තමන් තෘෂ්ණා අධික නම් අනුන් තෘෂ්ණා අධිකයි වගේ පේනවා. තමන් ඉරිසියාකාර නම් අනුන් ඉරිසියයි වගේ පේනවා. තමන් යටි උගුල් අදින කෙනෙක් නම් අනුන් යටි උගුල් අදිනවා වගේ පේනවා. නමුත් පින්වතුනේ සද්ධර්ම අවබෝධය කරගත්ත පස්සේ ඒ අවබෝධ කරගත්ත කෙනා දිහා බලන්න පුළුවන් ඇසක් අර උත්තමයාට තියෙනවා. කුහුදුන් ලෝකයේ එවැනි ගති ලක්ෂණ දුර්ගුණ ගති ලක්ෂණ තියෙන අය ඇති. තණ්හාව තෘෂ්ණාව ප්‍රේතකම තියෙන අය ඇති. නමුත් ආර්ය ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවකේකව පරම පවිත්‍රව පිරිසුදුව දකිනවා. මොකද ඒ සිත අන්තයකට යන්නේ වැටෙන්නේ ඒ අන්තගාමී ප්‍රතිපදාවෙන් නික්මෙලයි සිටින්නේ කියලා දකිනවා. ඒ දකින්නේ තමන්ගේ හිතෙන් ඕන කමින් නෙමෙයි. ඒ මතු පිට හිත නැතිව ගැඹුරු සිත ස්පර්ශ කරන නිසා. තේරුණා නේද? ගැඹුරු හිත ස්පර්ශ කරලා බලන්න ඕන. දැන් සමහර මිනිස්සු වචනෙන් හොඳ කියනවා. ගැඹුරු හිතින් වෛර කරනවා. සමහර අය වචනෙන් බැනවදිනවා. ගැඹුරු හිතින් මෛත්‍රිය ඇති කරනවා. එහෙනම් බුදුහාමුදුරු කෙනෙක් කොතනද බැලුවේ? අර ගැඹුරු හිත චේතාන්විත බව. එහෙසා මේ ලෝකේ අපිට දඬුවම් කරන අය ඉන්නවා යහපත පිණිස. දඬුවම් කරන අය ඉන්නවා අයහපත පිණිස. ඒ නිසා යහපත පිණිස දඬුවම් කරන අය හොයාගෙන ඒ අයට අපි තව තවත් කරුණාව දයාව දක්වන්න ඕන. අයහපත පිණිස අපිට හොඳ වදන් කියන ප්‍රමුද්ධ වචන කියන ගුණගායනා කරත් වැඩක් නැහැ. එහෙසා යථාවාදී තථාකාරේ ස්වභාවයෙන් යුක්තව අර ගැඹුරු හිත බලන්න ඕන. මිනිස්සු හිතන්නේ හිත පේන්නේ නැහැ කියලා. අකුරක් ගානේ පේනවා. හැම මිනිස්සෙකුටම ඒක පේන ස්වභාවය තියෙනවා. අනුන්ගේ හිත බලන්න වෙලාවක් නැහැ. තමන්ගේ හිතේ ලොකු කාලගෝට්ටියක් තියෙන නිසා. මේ සතුන්ට වඩා මිනිස්සුන්ට හොඳ ඉවක් තියෙනවා පින්වත්නි. හැබැයි ඒක ප්‍රයෝජනෙට ගන්න බෑ. මොකද හිත ඒ තරම් වේගවත් කලබලයි. සතුන්ට වඩා ඉක්මනට මෝද ගොඩ ගලනවා කියලා මිනිස්සයට සංඥාව එනවා. හැබැයි ඉතින් සතුන්ට මුකුත් අනාගතෙත් නැහැ අතීතෙත් නැහැ දරුමල්ලෝ ගැන හිතන්න දෙයක්වත් නැහැ දරුවට ඉස්කෝලයක් හොයන්න උවමනාවක්වත් නැහැ ඒ මනුස්සය නිදාසෙ ඉන්නවනේ ඒ සතාට ටක් ගාලේ ඊව එනවා ඒ සතා ඉක්මනින් දුවනවා මනුසතා වැල්ලට යට වෙලා මැරෙනවා එහෙමනම් බුදු කෙනෙකුට පින්නතුණි අතීතයේ සහ අනාගතයේ මේ පැවතුණු සමස්ත ලෝකයේ තත්වය පින්නතුණි කොහොමද ඒක පෙනුනේ ඒ බුදු ඇස ඒ බුදු හිත ඒ තරම් නිදහස් ඒ නිදහස් නිසා පින්නතුණි ඒ තරම්ම පේනවා පැහැදිලිවම පේනවා අතුල් ලෝකයේ හැම තැනම පේනවා බලන්න පින්නතුනේ ලෞතර බුදු කෙනෙක් මේ මහ පොළව කපුරු පෙත්තක් පිච්චුවා වගේ නැත්තර නැති වෙනවා කියන දේශනාව කරන්න මොනතරම් මේ පෘථුවිය පිළිබඳව අවබෝධයක් ඈ අද විද්‍යාඥයන්ටවත් නැති අවබෝධයක් තියෙන්නේ නැද්ද කොහොමද දැන් මේ අවුරුදු මිලියන 40ක් අවුරුදු මිලියන 40ක් වගේ යනකොට මේ මහා පෘථුවිය සහ අපේ චක්‍රවාටේ විනාශයටපත් වෙනවා. ඒකට හේතුව අපේ වගේම තව ගැලැක්සි එකක් ඇවිල්ලා චක්‍රවාටයක් ඇවිල්ලා අපේ වගේ නවග්‍රහ මණ්ඩලයේ සහිත මේ වගේ තියෙන චක්‍රවාටයක් තව චක්‍රවාටයක් මේකට ඇවිල්ලා මේ දෙක එකට හැපෙනවා. මේ අහස භාවයේ වෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ. ඒතකොට හැපුණාම මේක අලු දූවිලි බවටපත් වෙලා ගිහලා ආයි අලුතෙන් මුල ඉඳලා ලෝක ධාතු හැදෙන්න පටන් ගන්නවා. එහෙ ලෝක ධාතුවක මේ පුංචිම පුංචි මේ පොඩි ජීවියෙක් විතරයි අපි. ඒ වුණාට මේ ජීවිය හිතාගෙන ඉන්නේ ඒවා බැලුවොත් එහෙම hina යනවා. මිනිස්සු හිතන කියන කරන දේවල් දිහා බලාගෙන මේ මහ පොළොව අනන්ත අප්‍රමාණ hina වෙනවා. මේ හැම මිනිස්සෙකම මගේ ඉඩම කියලා අල්ල ගන්නකොට මහ පොළොව hina වෙනවා. නේ මේ මෝඩයා පව් පොඩි සෙල්ලම් කඩයක් දාගෙන මෙතන. මේ මගේ ශරීර කියලා මේව අල්ලගෙන මාන්න උද්දච්ච අවිද්‍යාව කන් වලින් නම ඉස්සරහට කරගෙන නිලතලයේ ඉස්සරහට කරගෙන ජනප්‍රියතාවය ඉස්සරහට කරගෙන කීර්ති ප්‍රශංසා ඉස්සරහට කරගෙන ඉන්නකොට කල්පනා කරනවා අනේ පව් මේ මිනිස්සයා ලදරුවෙක් වගේ වැඩ කරනවා නේද කියලා මේ මහ පොළොව hina වෙනවා. සියලුම මිනිස්සුන්ගේ කෙරුම් කාරකම් පිළිබඳව මහ පොළොව hina වෙනවා. සියලුම ආගම් වාද මනක්කල්පිත ලෝකවල අතරමං වෙච්ච පිස්සු නේද කියලා කල්පනා කරලා මිනිස්සු hina වෙනවා. මහ පොළොව hina වෙනවා මිනිස්සු පිළිබඳව. මානසික ලෙඩ ඔය තියෙන්නේ. ඔබට ආගමක් ඇත්නම් මේ මානසික ලෙඩක්. ඔබට ජාතියක් ඇත්නම් මේ මානසික ලෙඩක්. දැන් මේ වචන ටික ලෙඩුන්ට අහුනොත් මොකද වෙන්නේ? ලෙඩුන්ගේ හිතේ වෛරය උපදිනවා. ඒක තමයි ලෙඩ. ඒකට තමයි ලෙඩ කියලා කියන්නේ. ඈ? පක්ෂපාත ඇත්නම් ඒක ලෙඩක්. මානසික ලෙඩක්. නිකා වේද ඇත්නම් ඒක ලෙඩක්. පෙනතුනේ කුලවාදයට ජාතිවාදයට වඩා හපන් නිකා වේදී. ඔයත් දන්නේ නැනේ. ආරිබ බලයි මේ බුද්ධ ශාසනය ඇතුලේ. ඈ? බුද්ධ ශාසනය ඇතුලේ මොකද්ද? හා? ආ මේක ගෙනියන්න. ප්‍රමාණයක් අතහැරලා කුඩා ප්‍රමාණයක් තියෙන නිසා සමහර උදවිය සන්තෝෂ වෙනවා. දැන් ඉතින් මට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් පොඩ්ඩයි නේ වේදනාව තියෙන්නේ. එහෙම හිතන අය ඉන්නව නේද? ඒක හරියට වෙනතුනේ මහා පිළිකාවක් අයින් කරලා පිළිකාවෙන් කොටසක් තියද්දි ජීවත් වෙනවා වගේ වැඩක්. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයාගේ ඇවෑමෙන් අර කුඩා පිළිකාව මහා පිළිකාවක් බවට පත් වෙනවා. ඒ නිසා සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ කරන්න ඕන. සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන. සහ මුලින්ම අයින් කරන්න ඕන. කොතනින්ද? සිතෙන්. ඉතින් සිතෙන් අතහරින එක ලේසියිනෙ පින්නතුනේ. අතින් අතහරිනවටත් වඩා ලේසි, ඉතින් අතහරින එක හරි ලාභයි. හිතෙන් අතහරින එක හරි ලේසි. ඒ වුණාට මේ තියෙන හිතේ අනවබෝධය නිසා අතින් අතහරිනවට වඩා අමාරුයි ඉතින් අතහරින එක. නමුත් ලේසි. මිනිස්සු අතහැරියට අතහැරලා දින්නේ නෑනේ. දවසක් එක මහත්මයාක එක පන්සලක විහාරයක් හදලා තියෙනවා, ගන්ටාර කුළුණක් හදලා තියෙනවා, සංඝාවාසයක් හදලා තියෙනවා. ඉතින් මාව එක් කරගෙන ගියා පන්සලට, බණකට. ඒ පන්සලේ මාව එක්කන් ගිහිල්ලා එන්න එන්න ඔබ වහන්සේට පෙන්වන්න ඕන අපිව හදපු ඒවා කියලා. ඉතින් මාව එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ බෝට් ලෑලි හැමතැනම පෙන්වුවා මේවා අපි හදලා දීපු ඒවා අමුදරු කියලා. මං කිව්වා ඉතින් ඔබ ඔබතුමියගේ පන්සලේ නෙමෙයිනේ ඔබ හදලා තියෙන්නේ. එතකොට මගේ දියා බලන්ගිට මං කෝ ඔබතුමිය මේ ගාන්ටාර කුළුණ හදලා තියෙන ඔබතුමියගේ ඔළු ගෙඩිය ඇතුලේ කියලා. ඉතින් මාත් එක නයි වෛරයි. ඒ වගේ දේවල් කිව්වානේ. දැන් බලන්න මේ ගාන්ටාර කුළුණ තියෙනෙත් ඔබතුමියගේ ඔළු ගෙඩිය ඇතුලේ, මේ විහාර මන්දිරෙත් ඔළු ගෙඩිය තියෙන්නේ, මේ අංගාවාසෙත් ඔළු ගෙඩිය ඇතුලේ තියෙන්නේ කියලා. ඔබ පන්සලේ තියන්න ඔබ ඔළු ගෙඩිය ඇතුලේ තියාගන්න එපා කියලා. ඒ කියන්නේ යම් කිසි දේවල් දැන් නිකම්වත් අරවට දැඩි තෘෂ්ණාවක් ඇලීමක් තිබුණොත් මොකද වෙන්නේ? අර පන්සලේ බලු කික්කියක් වෙලා උපදිනවා. ඇවිල්ලා ඔන්න ගණ්ඨාර කුළුණේ වාඩි වෙලා ඉන්න ටිකක් වෙලා ආයි විහාරය ඇතුළේ විහාර මන්දිරේ ඉන්න ටිකක් වෙලා ආයි ධර්මශාලාවේ බණ කියනකොට පුටුව යටට ඇවිල්ලා බණ අහනවා. හරි කරදරේ මන්දල් වල බණ කියන්න ගියා. මැක්කෝ කනෝ හැමදාම කිනිතුල්ලෝ වහන ඇඟේ හැමතැනම. මොකද බල්ලෝ නේද ධර්මාසනේ උඩ. ඒ නිසා මම වැඩි පන්සල්වල බණ කියන එකත් නතර කළා. මේ මොකද මැක්කු කනෝ? ඒ පූසොයි බල්ලොයි ධර්මාසනේ බුදි. ඒ වෙන කවුරුත් නෙමේ අයිතිකාරය. නැති වෙන්න බෑ. ඒ නිසා අතහැරීමෙන් කරන්න අපි පුරුදු වෙන්න ඕන. අනග්ගහිත චිත්තෝ දහනං දේති කියලා අපි ඒ ගැන සතුට විතරක් තියාගන්න ඕන. මම අර වැකියෙකුත් කියලා තියෙනවා. අපේක්ෂාව තියෙන්නේ පින්වත්නි, අපේක්ෂාව තියෙන්නේ තමන්ට සතුට විතරක් හිතෙන් මේ දේ තුලින් ඇති කරගන්න ඕන කියන එක විතරයි. ඒක ඇතුලේ මානයක්, ඒක ඇතුලේ තෘෂ්ණාවක්, ඒක ඇතුලේ කුලකීමක්, ඒව තියාගන්න එපා. ඒව තියාගන්න එපා. ඒව ගැන කුල කියන්න එපා. දීපු දෙයක් ගැන කියන්න එපා. කතා කරන්න එපා. බලන්න ඔබේ හිත දිහා හැමතිස්සෙම ඔබ කොච්චර අතහැරීමකින් ජීවත් වෙනවද කියලා. සමහර අය ලෝකෙට පේන අතහැරීමක් කරනවා. ඒක වැඩක් නැහැ. හදවතින් අතහැරීමක් තියෙන්න ඕන. හිතෙන් අතහැරීමක් තියෙන්න ඕන. අපි බුදු කෙනෙක් එක්ක වැඩ කරන්නේ, අපි රහතන් වහන්සේලා එක්ක වැඩ කරන්නේ කියලා හොඳට මතක තියාගන්න ඕන. එතකොට එතන බොරු කරන්න පුළුවන්ද? බෑ. එතන බොරු කරන්න බෑ පින්වත්නි. කොච්චර මම සුපිරිසුද්ධයි බෞද්ධයි බුදුරජාණන් වහන්සේ කියලා වැඳ වැටෙනකොට කියන ඔය කුණු 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 බක්කිය පැතකින් ඈතින් තියලා එන්න, ඔය කුණු කද ඈතින් තියලා එන්න. මම සුපිරිසුදු බෞද්ධයෙක් මම සුපිරිසුදු රියල් බුද්දිස්ට් කියලා වැඳ වැටෙනකොට කියනවා ඔය කුණු කඳ පැත්තකින් තියලා එන්න ඈ මං ඊටාම පාරිශුද්ධයි පරම පවිත්‍රයි උත්තරීතරයි සුද්ධ වූ පොත් කොහෙද තියෙන්නේ පින්නතනේ සුද්ධ වූ ග්‍රන්ථ කොහෙද තියෙන්නේ හැම එකම තියෙන අක්ෂර ඒ අක්ෂර වලට දීපු සංකල්ප සංඛාර ලෝකයක් තියෙන්නේ තේරුණා නේද මේ ලෝකේ හොඳයි කියලා එකක්වත් නැහැ නරකයි කියලා මොකක්වත් නැහැ මේ ලෝකේ තියෙන චේතනාවක් විතරයි නරකක් කළොත් හොඳ චේතනාවෙන් ඒක හොඳක් වෙනවා හොඳක් කළොත් නරක චේතනාවෙන් ඒක නරකක් වෙනවා ටිකක් බරපතලයි නේද කාරණේ ටිකක් බොළුව මදින මේකට මේ මේ වගේ දේවල් හිතන්න සාමාන්‍යයෙන් පුහුදුන් සමයේදී හිතුණා කතරගම දෙයියන්ට වගේ මඩක් තිබුණා නම් මූණු හයක් ඔළු ගෙඩි හයක් මේක කල්පනා කරන්න තිබුණයි කියලා අද්වාසයෙන් අතරගම දෙවියන් ලංකාවට ආවම කල්පනා කරන්නේ නැති මේ මිනිස්සුත් එක ජීවත් වෙන්න නම් හයක් තියෙන්න ඕන නැතුව බෑ කියලා ඒ නිසා හයක් එයාට දෙන්නේ නැත්තේ හය හද හැදිලා තියෙන ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා තියෙන එක ඔළු ගෙඩියෙන් මෙහි ආවම හයක් හදාගෙන තියෙනවා මොකද මේ මිනිස්සුත් එක වසන්න බැරි නිසා මහා බ්‍රහ්මයට 17 කොහෙද තියෙනවයි කියනවනේ නේද කොච්චරද මන් දන්නේ තියෙනවලු ඉතින් මං හිතනවා ඊටත් වැඩි තියෙන්න ඕන කියලා මටත් හිතුණා මේව ගැන කල්පනා කරන්න පස්සේ තිබුණා පස්සේ අවසානයේ ඔළු ටික වැඩි කරගෙන බැලුවා බැලි කරලා අවසානයේ කල්පනා කරා තියෙන ඔළුවත් ගලවලා තිබ්බම ලේසියි කියලා. තේනවා නේද? ඔය ඇත්ත ඔළුව ගලවලා මේ ලෝකෙ දිහා බලන්න. ඔළුව ගලවලා මේ සුඩින් තියලා ඈ ටීබෝ ගිටින් තියලා ඔබ ගමන් බිමන් යන්න වැඩ කරන්න බලන්න. අද ගියාම මේ වැඩේ කරන්න. අර රෙදි තියනවා වගේ නමල පිළිවෙලකට එල්ලලා රෙදි තියනවා වගේ තමගේ රෙදි රාක්කේ නැත්තම් සේප්ුවේ සල්ලි තියලා තියනවා වගේ කමන්නේ ඔළුවේ ආරක්ෂාවටත් එක වැඩිය හොඳයිනේ තමගේ කබඩ් එක හරි සේප්ුවක හරි ඔය ගලවල තියන්න ගලවල තියලා ඔබ ගමන් බිම යන්න ගිහිල්ලා ඇවිල්ලා රවුමක් ඇවිල්ලා කියන්න මට දැනෙච්ච දේවල් ටික පෙනෙච්ච දේවල් ටික කියන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් දැනුත් කල්පනා කරලා බලන්න ඔය වෝටර් බොටල් එක බිමින් තිබ්බා වගේ බෑග් එක ඔය පසකින් තිබ්බා වගේ ඔය තියලා දිනවනේ කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ඒකට ගෑවෙන්නේ නැහැ ඒක ඇතින් තියෙනවා අවශ්‍යතාවයට විතරක් ඕනනම් ගන්නවා අරකට බීලා ආයි ඒක එතනින් තියෙනවා ඒ වගේ පොඩ්ඩක් බෙල්ල ගලවලා තියන්න බැරිද ඔය වගේ ගලවලා තියලා බලන්න ටික අහගෙන ඉන්න ඔළුව ගලවලා බිමින් තියලා බලන්න ටික අහගෙන ඉන්න ලේසි නෑනේ කාලවන්න දෙන්නේ නෑ ලේසි මනුස්සයෙකුට ඒ වැඩේ කරන්න බෑ අන්න ඒ නිසා තමයි පින්වත්නි අසහාය පුජ්‍යලයෝ අසහාය පුජ්‍යලයෝ බොහෝම කලාතුරකින් පුජ්‍යලයෙකුට මේ වැඩේ කරන්න පුළුවන් සෑම වචනයකින්ම ක්‍රියාවක් උපදිනවා. ඔබට ඒක තේරෙනවද? වැටහෙනවද? සෑම වචනයකින්ම ක්‍රියාවක් උපදිනවා. තේරෙන්න නැත්නම් ගෙදර ගිහලා හොඳට කල්පනා කරන්න. නැත්නම් මෙතෙන්දි මේක ඉක්මනින් කල්පනා කරලා තේරුම් ගන්න. සෑම වචනයකින්ම ක්‍රියාවක් උපදිනවා. වචී කම්ම කියලානේ කියන්නේ නේද? දැන් ඉතින් පොතේ තියෙන නිසා පිළිගන්නවා. නැත්නම් මෙතෙක් වෙලා නිකන් හිටියා අර උගුඩුව මොනවද කෑවා වගේ. ඇට ගෙල් කෑවා වගේ. කාලා අර පොතෙන් ඉවම ටක් ගාලා එක පිළිගන්නවා. මොකද ඒක අවබෝධයෙන් නෙමෙයි පොතේ තියෙනවා. පොතේ තියෙන නිසා පිළිගන්න එපා කිසි දෙයක්. ඒක මීහරක් ගතියක්. පව්වේ හරකට අපහසයක් වුණා. ඒ නිසා පොතේ තියෙන නිසා පිළිගන්න එපා. ඒක ගොං ගතියක්. විචාරශීලී බුද්ධියකින් වැඩ කරන හරක් ඉන්නවා. දැන් අපි හිතාගෙන ඉන්නේ චක් කිව්වන් යනවා හෝ කිව්වන් අතර වෙනවා කියලානේ හරක. නෑ, හොඳ විචාරශීලී බුද්ධියකින් වැඩ කරන සත්තු ඉන්නවා මිනිසුන්ට වඩා හොඳ. තේරුණාද? මම දන්න මිනිස්සු කෙනෙක් මිනිස්සු පොළට ගිහිල්ලා ඉවරලා බඩු ටික අරගෙන ඉවර වෙලා හරකට චක්කුතා කිව්වා. මිනිහා තනියෙන් ගෙදර යනවා. මිනිහා වෙන කොහේ හරි යනවා. අරයා ගෙදරටම ගිහිල්ලා ගෙදර ඉස්සරහා මිදුලින් අතර වෙනවා. ඒ විචාරශීලී බුද්ධියක් තියෙන මනුස්සයා. එහෙ නැත්තම් යම පුතා කියලා මිනිහ නිදාගත්තු සතා යනවා ලස්සරට. හැම වංගුවකින්ම හැරිලා හැම පාරකින්ම හැරිලා යනවා. විචාරශීලී බුද්ධියක් තියෙනවා. සත්තු ඉන්නෝ. හිතල වැඩ කරන්න පුළුවන්. ඒ මනුස්සයා හිතල වැඩ කරන්න නැත්තේ ඇයි? ගතානුගතික වෙන්නේ. අපේ වෙනතුන්ට කවුරු හරි හාමුදුරු කෙනෙක් ඕනම දෙයක් උගන්නලා බුදුහාමුදුරු පොතේ අහවල් තැන කියලා තියෙනවා කියලා කිව්වොත් එහෙම ඔළුව වන්න පිළිගන්නවා. මොකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒ අනිත් ආගමිකයන්ටත් එහෙමයි. ඒගොල්ලන්ට ඕන හරුපයක් කියලා දීලා හැබැයි ඒගොල්ලන්ගේ දෙයියෝ කිව්වා අහවල් පොතේ අහවල් තැන තියෙන එක කියලා කියන්න ඕන. එහෙස පිළිගන්නවා. ඈ කුරානයේ අහවල් තැන තියෙන්නේ මේකයි මේකයි කියලා කිව්ව ගමන් ඒ මිනිස්සු පිළිගන්නවා. ඒ නිසා මිනිස්සු හොඳ කරන්න නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි ආගමික පොත් ටික හොඳ විදියට පරිවර්තනය කරලා දෙන එක. එතකොට ඒ මිනිස්සු හොඳ මිනිස්සු වෙනවා. වැරදි අදහස් කියොත් තමයි වැරදි මිනිස්සු වෙන්නේ. සෑම වචනයකම ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවක් තියෙන නිසා වචනේ නිවන් දකින්න බෑ. ඒ නිසා තමයි ඔළුව ගලවල විවින්දියන්න කියලා කිව්වේ ඒකයි. තේරෙනවද? කිසිම හාමුදුරු කෙනෙක්ගේ කිසිම දේශකයෙක්ගේ කිසිම පූජකයෙක්ගේ වචනේ නිවන් දකින්න බෑ. ඒක සිංහනාදයක්. ඒක තම වචනය ඉක්මවා යා යුතුයි. මොකද වචනේ සීමාව ක්‍රියාවකට අදාළයි. එහෙම නිසා බුදුවරුන් වචී සංස්කාරයක පැටලිලා බණ දේශන ධර්මයේ දේශනා කළේ නෑ. තේරුණා නේද? බුදුවරු වචී සංස්කාරයක පැටලිලා ධර්ම දේශනා කරේ නෑ. වචනයක් නෙමෙයි උන්වහන්සේලාගේ මුවින්, උන්වහන්සේලාගේ චරිතයෙන් පිට වුණේ. උන්වහන්සේ පාරේ ඇවිදගෙන ගියත් ඒක බණක්. ධර්මාසනේ වැඩ හිටියත් නිහඬව ඒක ධර්මයක්. ඇත්තටම සැබෑ ධර්මයේ දේශනා කළ යුත්තේ යන්නේ නිහඬ ප්‍රතිපදාවෙන්. වචන හැමදාමත් අපි මතක් කරනවා වචන බොරු. නමුත් අර නිහඬව සිටීමෙන් ඒ නියඩියාව තේරුම් ගන්න පුළුවන් ශක්ති ධාමයක් නැහෙනී මිනිසයාට. ඉතින් ඒ නිසා අපි මේ හඬ හඬ නගා මේ ලෝකයේ තියෙන සංඥා ටිකක් සංස්කාර ටිකක් ක්‍රියාවන් ටිකක් මේ වචනෙන් එළියට දානවා. සමහර මිනිස්සු මේ වචන වල එල්ලෙනවා, එල්ලිලා ඒවා කාලා අර අන්නාසි වහල්ලා කාපු මිනිස්සයා වගේ හිර කරගෙන කෑ ගහනවා. සමහර කට්ටිය මේ වචන වල එල්ලෙන්නේ නැතුව මේ වචන වලට ඔබ්බෙන් මේ වචන වල ඔතලා තිබිච්ච ධර්මය. දැන් චොක්ලට් එකක් ඔතලා දෙන කොලයක් තියෙනවනේ, සමහර කට්ටිය කොලේ කනවා, දැන් නැතුව සමහර අය චොක්ලට් කනවා. ඒ වගේ මේ වචන වල ඔතලා දෙන ධර්මය කෙනෙක් ගන්නවා. ඒකේ වචන නැහැ, මේ වචන කියන්නේ කව එක. ඒතකොට කව එක කවුරු කන්නේ නැහැ. කන ඇත්තින් කාල හිර වෙනවා ඒගොල්ලන්ට. හිර වුණාට පස්සේ ඊට පස්සේ ඒක කාලා අපිට බයිනෝ මූ දීපු එක කෑවා කාලා අපේ දැන් බඩ අප්සට් කියලා. කරන්න දෙයක් නැහැ, මිනිහා කාලා තියෙන කවරේ. තේරෙන්නේ? කවරේ කාපු කට්ටියට පාචනේ. ධර්මයේ ගත්තපු අයට ජීවය ලැබිලා තියෙනවා. එහෙනම් කැමති අර කවර ගන්නත් පුළුවන්, ධර්මයේ ගන්නත් පුළුවන්. එහෙනම් කවුරු හරි පාචනය ඇදලා කෑ ගැහුවොත් තේරුම් කරගන්න මේ ආනන්ද හැඳුරු දීපු කවරේ කාලා තියෙන්නේ, ධර්මයේ චොක්ලට් එක නේ කාලා තියෙන්නේ කවරේ කියලා හොඳට මතක තියාගන්න. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒ කවරේ කාපු එක්කෙනා කවුද කියලා. වචන වල නැහනේ, වචන වල නැහැ, ක්‍රියාවන් වල නැහැ, වචන වල නැහැ, ක්‍රියාවන් වල නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්තන්ට පුජ්‍යලයක් හැටියටද පේන්නේ? බුදුහාමුදුරුවෝ ස්ත්‍රියක් පුරුෂයෙක් හැටියටද පේන්නේ? එහෙමනම් තාම ඔබ විශේෂ දැක්මකට ඇවිල්ලා නැහැ. එහෙමනම් ඔබට තාම තියෙන සම්මුති දැක්මක්. බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑවෙන්න තුනේ අවුරුදු කීයද? අවුරුදු කීයද බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑ? මොකද උත්තරේ? කීයද පිරිනම් පෑ? අසුවේ 25 35. ඔව් බුදුහාමුදුරුවෝ පිරිනම් පෑවේ 35. සිද්ධාර්ථ කියලා කෙනෙක් නෑ පින්නතුනේ 35 ඉඳලා. ඇවිදින බුදු කෙනෙක්, වාඩි වෙලා ඉන්න බුදු කෙනෙක්, සැතපෙන බුදු කෙනෙක්, නින්දා ලබන බුදු කෙනෙක්, ප්‍රශංසා ලබන බුදු කෙනෙක් නෑ පින්නතුනේ. එහෙමනම් දැන් බුදු රූපයත් තියෙද, පිළිරුවක් තියෙද? නෑ. මේක හුදු සම්මුතියක් විතරයි, අපේ සටහනක් විතරයි. ඔයක ෆයිබර් තියෙන්නේ නැත්නම් සිමෙන්ති කොන්ක්‍රීට් තියෙන්නේ. ඒකට අපි ගෞරවාන්විත භාවයක් ලබා දෙලා තියෙන ඒවට නිග්‍රහ කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ කියලා යම්කිසි ආකාරයක කණුවක් හිටෙව්වොත් ඒ කණුවටත් අපි ආචාර කරන්න ඕන. බුදුන්ට අගෞරව කරනවා කියලා කල්පනා කරලා කණුවට ගැහුවත් ඒ පව් සිද්ධ වෙනවා. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කියලා කණුවක් හදලා ඒ කණුවට ගැහුවොත් බුදුහාමුදුරුවන්ට ගහනවායි කියලා යම්කිසි කෙනෙක් කැඩුවොත් එහෙම ඒක ඒතර බුදුහාමුදුරුවන්ට කරන චේතනාවනේ මෙතන තියෙන්නේ. චේතනාවට තියෙන්නේ, චේතනාව පවතින ඒ පාපේ ඒක ඒ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. චේතනා. හැබැයි ඉතින් ওই පිළිමේ හදන්න කියන මිනිස්සයා නම් ඔර ඇහැට තියලා නියන් පාරවල් ගහනවා. දැන් කළු ගලෙන් නිලාගෙන යද්දී ඉතින් මිනිස්සයා මේ බුදුහාඳුරගේ ඇහැ නෙලන්න ඉතින් නියන් තියලා ගහන්න නැතුව මෙන මොකෙන් ගහන්නේ? ඉතින් ඒ මිනිස්සයා නියන කරලා ඒ මිනිස්සයා කරන්නේ බුදුරුවක් නෙලන්න. ඒ නිසා ඒක පවා නෑ. හැබැයි තව එක්කෙනෙක් ගෙනල්ලා නියම් පාරක් කුළුගෙඩි පාරක් ගහනවා බුදු පිළිමයක් හදන්න. අන්න පාපය සිද්ධ වෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ලේසලවීම කළා සිද්ධ කළා දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි දේවදත්ත. බුදු කෙනෙක්ගේ ලේසලවීමේ පාපයට අවුරුදු බුද්ධාන්තර ගණන් අවීචි මහා නරකේ මේ දැනුත් දැවෙමින් ගිනි ගනමින් කෑ ගසමින් විලාප දෙමින් පින්නතුනේ ඒ අඳුනා මේ විලාපය ඇසුනොත් ඔබට එක සැරයක් ඔබ ක්ලාන්ත වේවි. ඒ තරම් භය භයංකාර විලාපයක් ඒ අපායේ තියෙනවා. තේරුණා නේද? ඒ අපායේ තරම් තියෙනවා. මොකද මං ගිහිල්ලා රවමක් ගිහිල්ලා ආවා බලන්න. නිය සංඥා නාසඤ්ඤා මට්ටමට දිනු කරගත්තාම ධානවලිනුත් යන්න පුළුවන්. නිල බල්ලා යන්න පුළුවන්. දිවි ලෝකවලත් රවුමක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. එහේ අය හරි ලස්සනයි. දිවි ලෝකවල ඉන්න අය හරි ලස්සනයි. අපායවල ඉන්න ප්‍රේත ලෝකවල ඉන්න කට්ටිය හරි කැතයි. මොකද මැවිච්ච රූපනේ තියෙන්නේ නේද? දෙපැත්තෙම තිබෙන්නේ මැවිච්ච ඒවා. දිව්‍ය ලෝකවල තියෙනෙත් උපපාතික, අපායේ තියෙනෙත් උපපාතික. උපපාතික ශාරීරික දුක් විඳිනවා. මැරිලා ඉවරයක් වෙන්නේ නැද්ද? නෑ. ඒකම ආයි උපදිනවා. ඒෂණීන් මෙරි මෙරි ඒකේ ආයි උපදිනවා. මොකද ඒ කර්ම බලවේගය ඉවර වෙන්නේ. ඒක අදහා ගන්න බැරි කාර්මයක්. ඊට පස්සේ ඔබ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහුවාම හොඳ උදාහරණයක් දුන්නා. අපි මිනිස්සු මස් කනවා. මස් කෑවම බඩේ දිරවනවද කියලා ඇහුවා. ඔව්. ඇට කනවා. ඇට කෑවම ඇටකටු දිරවල යනවද කියලා ඇහුවා. ඔව් සයින සමහර ඇටත් දිරවල යනවා ගෝ බඩේ. ඒ වුණාට බඩ දිරවල යන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. දෙක නේද? ඒක කර්ම බලයේ ඒක හැදිච්ච විදිය. දැන් හොඳ මස් කෑල්ලක් කෑවම අමුවෙන් හරි ඒක දිරවල යනවා. නමුත් බඩදිරවල යන්නේ නැහැ මලේසියෙන්. ඒක යම් පද්ධතියකින් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ලෝකෙ මහා කර්ම බලවේග තියෙනවා. ඒක තමයි අපාය ස්වභාවය. කොච්චර මේ පිච්චිලා පිච්චිලා ගිනි අරගෙන දැවුනත් මේක මැරිලා අවසන් වෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා මේ මුළු සරුවාංගෙම හැමතැනම කුණු වෙලා ගිහිල්ලා මැරිලා ඒත් මිනිහා පට තියෙනවා. සත්තු ඉන්නවා හැමතැනම කුණු වෙලා මේ වෙලා ගිහිල්ලා ඒත් පණ තියෙනවා. ඇයි ඒ? කර්ම බලේ ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. කර්ම බලේ ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. කර්ම ගෙවනවා. ඇයි ඒ ඔක්කොම ඒ අපායන් වලට වැටුනේ? ඇයි? බුදු බව කියන තනතුරක් හොයාගෙන ගිහිල්ලා දේවදත්ත. තනතුරක් නෙමෙයිනේ බුදු බව කියන්නේ. දැන් මාර්ගඵල කියන තනතුරට වෛර කරනවා. මේක තනතුරක් නෙමෙයි. මාර්ගඵලයකදී ලැබෙන දෙයක් නෑ පින්නතුනි. කිසි දෙයක් ලැබෙන්නේ නෑ. වෙන්නේ මොකද්ද? අතහැරීමක් පමණයි. ඒ නිසා කෙනෙක් මාර්ගඵලයක් ලැබුවයි කිව්වහම වෛර කරන්න එපා. අතහැරිච්ච දෙයක් නැති වෙන්නේ. තේරුණා නේද? තේරුණා නේද? මේ සමාජයෙන් බේරිලා ඉන්න සඳහා මම ප්‍රකාශ කරපු දේ තමයි මම පුතත්ජන නෙමෙයි, සෝහනුත් නෙමෙයි, සකදාගාමිත් නෙමෙයි, අනාගාමිත් නෙමෙයි, මම අරිහතුත් නෙමෙයි කියලා තමයි මම ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි ඒ පහෙන් එහා ඉන්නේ මොකාද කියලා හොයාගන්න අමාරු කාටවත්. දන්න කෙනා දන්නව නෝ, දන්න කෙනා දන්නේ නැහැ. දන්න කෙනා දන්නව නෝ, දන්න කෙනා දන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. ඒ නිසා පෙරේතයන්ට භූතයන්ට නොතේරෙන්නත්, සත්පුරුෂයන්ට තේරෙන්නත් බණ කියන්න පුළුවන්. තේරුණා නේද? මේ වචනේ හරියට තේරුම් ගන්න පුළුවන් සත්පුරුෂයන්ට විතරයි. පෙරේතයන්ට භූතයන්ට ඕක තේරුම් ගන්න බෑ. මොකද ඔවුන් දන්නේ අර වචන පහ විතරයිනේ. ඒ වචන පහ විතරයි දන්නේ. එයින් එහා ලෝකයක් ගැන දන්නේ නැහැ. මේ පුදුම ලෝකෙ නිවන හොයන්නේ නැත්තේ ඇයි? ලිඳේ මැඩියා මෙන්ම ඔවුන් සිතාගෙන සිටින්නේ මේක තමයි සම්පූර්ණ ලෝකය කියලා. තේරෙන්නේ? අර තත්ත්වවාදී කණ්ඩායමකින් කොටු වෙලා හිටපු මිනිස්සේ ඒ මිනිස්සයා මේ ලෝකෙට ආවට පස්සේ දැන් කියනවා අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑ ලෝකෙ මෙච්චර විශාලයි කියලා. අපි ලෝකෙ මෙච්චර විශාලයි කියලා දැනගත්තේ දැනුයි කියලා කිව්වා. ඒ වගේ මේ පුහුදුන් ලෝකයේ මේ මේ ලෝකයේ මොනතරම් විශාලද කියලා දන්නේ නෑ. මොනතරම් විශාලද කියලා දන්නේ නෑ. ආගම් මැඩියෝ, ජාති මැඩියෝ, පුජ්‍යල මැඩියෙක් වෙලා ඉන්නේ. මැඩිය කියන්නේ ගෙම්බට. ඈ මේ පුජ්‍යල ගෙම්බා ඒක ඇතුලේ ජීවත් වෙනවා. තමන්ගේ ලිඳවට කොච්චරද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි. ඔය ටික විතරයි පේන්නේ. හොදින් එහා ලෝකයක් තියෙනවා කියලා දන්නේ. ආගම් ගෙම්බෙක්ගේ ස්වභාවය මොකද්ද? තමන්ගේ ආගමේ පොතේ කොච්චරද කියලා දෙන්නේ ඒ වට ප්‍රමාණය තමයි තමන්ගේ ලිං කටේ වට ප්‍රමාණය. කොහෙද වෙන්නතුනේ මේකේ? මේ අලු ටිකක් තියෙන මේ ශරීරේ කොහෙද ආගම? කොහෙද ජාතියක්? කොහෙද වර්ගයක්? හැබැයි ඒක බෞද්ධයට විතරක් නෙමෙයි, මේක කියලා දෙන්න ඕන ඔක්කොටම. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බෞද්ධයන්ට නෙමෙයි, ප්‍රඥාවන්තයන්ට, නුවණ තියෙන අයට. ඒ නිසා මේ ධර්මය කිතුරු බක්තිකයන්ටත් අයිති, මුස්ලිම් අයටත් අයිති, හින්දුන්ටත් අයිති, මුළු සමස්ත ලෝකයටම අයිති. බුදුහාමුදුරු ඉන්දියාවේ හින්දු උනායි කියලා අපි ඒක අයින් කරේ නෑනේ. සම්මුතියෙන් බැලුවොත් එයා බුදුහාමුදුරු හින්දු. සම්මුතියෙන් ගන්නවා නම්, පරම්පරාවෙන් ගන්නවා නම්, ගෝත්‍රයෙන් ගන්නවා නම් හින්දු ජාතිකේ. බුදුන් දකින්න ලේසි නෑ පින්වත් නේ. බුදුන් දකින්න ගොඩක් මහන්සි වෙන්න ඕන. බුදුන් දකින්න පුළුවන්කම තියෙන්නේ ඔබ දෘෂ්ටි අතහැර බැලුවොත් පමණයි. බුදුගුණ හිතන්න පුළුවන්කම තියෙන්නේ සංකල්ප අතහැර බැලුවොත් පමණයි හිතෙන්. මේ සංකප්ප රාගයේ තියෙනකම් පින්නතුනේ බුදු හිත දකින්න බෑ. බුදුන් තමන් තුළ ප්‍රත්‍යක්ෂ කරගෙනයි තමන් බුදුන් දකින්න ඕන. බුදුන් තමන් තුළ මවාගෙනයි තමන් බුදුන් දකින්න ඕන. පහල කරගෙනයි, මවාගෙන නෙමෙයි පහල කරගෙන. ඔබට වචන දැනෙන විදිය හොඳට බලාගෙන ඉන්න. ඔබට වචන දැනෙන විදිය හොයා ගන්න හොඳට. කොහොමද බලන්න දැනෙන විදිය? ඔන්න මම කියන්නම්. පින්වත් මහත්මානනි, පින්වත් මහත්මියනි කිව්වාම දැනෙන විදිය හොඳයි නේ? දැන් හොඳට දැනුණනේ. කාලකණි හැතිරි මී හරකා තෝ අඛි බොල ගොන් හරකේ. එහෙම කිව්වම කොහොමද දැනෙන්නේ? පින්වත් හරකෝ, පින් හරකෝ, පින් උත්තරයෝ. පන්සල් වල ඉන්න ආමඳුරු සමහරලාට බැලලා තියෙන, මටත් බැලලා තියෙනවා පින් හරකා කියලා බැලලා තියෙනවා. එහෙම වුණා මොකද දැනෙන්නේ? ඒ දෙකට නිකන් කම්පණය වෙනවා නේද? පින්වත් මහත්මානි, මෙත්තුමානි කිව්ව ගමන් හාරි හොඳයි, හරි ෂෝක් ආම්තුරු හොඳට බිලි ගත්තා අපිව පින් හරකගේ. මොකද දැනෙන්නේ? ඒ දෙකම එකවකේ දැනෙන දවසක් හදාගන්න. තේරෙනනේ. ඒ දෙකම එක වගේ දැනෙන දවසක් හදා ගන්න. පින්වත් මැතිණියනි කිව්වා වගේම වැඳිරිය කියලා කියපු දවසටත් හැතිරිය කියලා කියපු දවසටත් එක වගේ දැනෙන විදියට හදා ගන්න ඕන. ප්‍රඥාවන්තය කියපු වගේම මෝඩයා කියලා බැනවදින දවසටත් මේ දෙකම එක වගේ දැනෙන දවසක් හදා ගන්න ඕන. ලාභය වගේම අලාභය ඇති වුණු දවසටත් දෙකම එක වගේ දැනෙන හදවතක් හදා ගන්න ඕන. බුදු කෙනෙකුගේත් අර පරිස්සම තිබුණා. බුදු කෙනෙකුගේ රහතන් වහන්සේලාගේ පවා සිවුරු පිරිකර වෙන් කරලා ආරක්ෂා කරගෙන උන්වහන්සේලා කටයුතු කරා. ඉන්න කුටියට අගුලක් දාලා ලොක් එකක් දාලා උන්වහන්සේලා තේන දේවල් ආරක්ෂා කළා. හැබැයි ඒක පරමාර්ථයක් නෙමෙයි. ගැඹුරු ආධ්‍යාත්මය තුළින් කිසිදු දෙයක් පිළිබඳව නොඇලී ඒ නෙළුම්පතක වතුර රැගෙන යනවා හා සමානයි. නෙළුම්පතට වතුර උනන්නේ නෑ, ඒ හා සමානයි. ඒ නිසා ඒ භෞතිකවාදී ක්‍රමයට එක බලන්න එපා. ආරාම කොච්චර තිබුණත්, පන්සල් කොච්චර තිබුණත් ඒ සිත කොහෙවක්වත් ඇල්ල නෑ. ඇලිච්ච මිනිස්සු අපායට යයි, පෙරේත ලෝකයට යයි. ගැලවිච්ච අය මේ සංසාර කතරින් නිදහස් වෙයි. ඔබම තීරණය කරගන්න මේ සංසාර කතරින් නිදහස් වෙනවද, සුගතිගාමී වෙනවද, එහෙම නැත්නම් ඇලි ගලි ජීවත් වෙලා පෙරේතේ, භූතේ, කුම්බාණ්ඩේ, පිසාචෙක් වෙනවද? දරුවන්ට තොල් නටන්න කට්ට දිහන්න කියලා ගෙනල්ලා කුප්පි එක දාලා මේ ගඟේ මෝදි දාන මට්ටමට පත් වෙනවද? ගොඩාක් ගෙවල් වල සිද්ධ වෙලා තියෙනවා. මව්පියෝ දාන්න වෙනවා. ඇයියේ ඉඩකඩම් වලට ආසත්තව ජීවත් වෙලා හාමුදුරුවරු ගොඩාක් ඉන්නවා. මන් දන්න රජපහ මහ විහාරයක් තියෙනවා, බොහොම වස්සක්කාර රජ මහ විහාරයක්. පරම්පරා හතක් මහානායක හිමිවරු පෙරේතයෝ. ඉතින් ඊළඟ ඉන්න හාමුදුරුවන්ගෙන් අහනවා, හාමුදුරනේ මුන් ටික ඔක්කොම කුප්පි එක දාලා ගිහිල්ලා වලලන්නද කොහේ හරි? අනේ පා, ඉතින් අපේ නායක හාමුදුරුවරුනේ උන්වහන්සේලාට සීමාවක් පනවල අර කැලේ කොටසේ ඉන්න පුළුවන් වෙන විදියට හදලා මේ හරි එන්න බැරි වෙන්න හදන්න කියනවා. එහෙම කරනවා. ආ, හොඳයි නේද නායක හාමුදුරුවනේ, ඕන්නේ කියලා කියනවා. මනෝ ශරීරයක් තියෙනවා. දැන් මෙතන හැමෝම මනුස්ස ශරීරයෙන් ඉන්නේ. ඒ වුණාට මෙතන විවිධ ශරීර තියෙනවා. මනෝ ශරීර ගත්තොත් අර ගති ශරීර තියෙනනේ. මනුස්ස දේව, මනුස්ස ප්‍රේත, මනුස්ස ඒ වගේ තිරිසන්, ඒ වගේ යක්ෂ, මනුස්ස සර්පය වගේ අය ඉන්නවා. මේ මිනිස්සයා කියන සතා පහ පුදුමයි. ඒ සතාට තමයි ඔක්කොම චරිත පිහිටන්නේ. ඕන චරිතයක් දකින්න පුළුවන්. චරිතයෙන් දකින්න පුළුවන් කණ්ණාඩි දෙකක් අනාගතයේ හැදුවොත් එහෙම ඉතාම වටිනවා. ඒ ඇස් කණ්ණාඩි දෙක දාගෙන යද්දි ඔන්න මිනිස්සයෝ, මිනිස්ස දෙවියෝ, මිනිස්ස ප්‍රේතයෝ, මිනිස්ස තිරිසන් හෝ පේන පටන් ගන්නවා. හරි ලේසි වෙයි, හරි ලස්සන වෙයි. කවදක හරි කාට හරි හදන්න පුළුවන් වුණොත් ගතිචරියාව පෙන්වන ඇස් කණ්ණාඩි දෙක ගොඩාක් හොඳයි. ඒ ඇස් කණ්ණාඩි දෙක තියෙනවා දර්ශනේ පහළ කරගත්තොත් හොඳට පේනවා මේ මිනිස්සේ, මේ මිනිස්සයා, මේ මිනිස්ස මිනිස්සෙක්, මේ මිනිස්ස මිනිස්ස දෙවියෙක්, මේ මිනිස්ස මිනිස්ස බ්‍රහ්ම. මිනිස්ස බ්‍රහ්ම කියන රහතන් වහන්සේලාට කියන වචනයක්. මිනිස්ස ශරීරයෙන් හිටියද මිනිස්ස රහතන් වහන්සේ කෙනෙක්. ධර්ම අවබෝධයයි කියලා රැවටිච්ච අය ඉන්නවල් තරම්. ඒගොල්ලන්ට දැනුමක් පහළ වුණා, සංකල්පයක් පහළ වුණා, හිත ඒ විදිහටම දුෂ්‍යයි, දර්ශනය පහළ වෙනවා නිකමටම මේකේ සත්‍ය පුජ්‍යලේ මොකක්වත් නැහැ කියලා. අර කාන්තාරේ හිටු මිනිස්සෙට ඇටේරියා ගහත් මහ ලොකු ගහක් වගේ පේනවා වගේ අර නිකන් දැනුම ලොකුවට පේන්න පටන් ගන්නවා. ඒ නිසා කවුරුවක්වත් මට දැනුමක් තියෙනවා මං අවබෝධයකට ආවා කියලා ස්ථාවරයක උපාදානයක ඉන්නවනම් මම මාර්ගඵලලාභීක් මම රහතන් වහන්සේ කෙනෙක් කියලා ඒකම සංකාරයක්. ඇයි රහතන් වහන්සේ කෙනෙකුට බැරි මම රහත් නෙමෙයි කියන්නේ? ඇයි බුදු කෙනෙකුට බැරි මම බුදුන් නෙමෙයි කියන්නේ? බැරිද? මම බුදුන් නෙමෙයි. බුදුහාමුදුරුව මම බුදුන් කියලා හිතාගෙන හිටියා නම් අර පුකුසාදී රජතුමාව හමුවෙන්න අර මිනිස්සු නිකන් වළං හදන පිදුරු ගේක අම්බලමක ගිහිල්ලා රැයක් පහන් කරයිද? ඒ ගිහිල්ලා බුදු කෙනෙක් කිව්වද මම මේ ගෞතම බුදුහාමුදුරුව මම සිද්ධාර්ථ ගෞතම මේ අහවල් කෙනා කියලා කිව්වේ නැහැ එතෙන්දී. මොකද එතෙන්දී අවශ්‍ය නැති නිසා ධර්මයෙන් දැනගන්න ඉඩ හැරියා. මම බණ ටිකක් කියන්නම් ඔබ අහන්න කැමතිද? හා කිව්වා. කියාගෙන ගියා. මේ ඉන්නේ බුදුහාමුදුරුව කියලා පස්සේ දැනගත්තා. ඇත්ත කවුරු හරි කෙනෙක් පෙන්වන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි. කෙනෙක් පෙන්වන්න එපා. මෙතන කිසිවෙක් නැහැ කියලා හැමදෙස්සෙම පෙන්වන්න. තමනුත් මෙතන කිසිවෙක් නොවෙන්න. තේරුණාද? මම මෙතනින් කිසිවෙක් නොවෙන්නම් ඔබ ඔතනින් කිසිවෙක් නොවෙන්න. එතකොට මේක ලස්සන මෙඩිටේෂන් සෙන්ටර් එකක්. කලකෝලහල නැහැ, වෛරේ ක්‍රෝධේ නැහැ, එකිනෙකා උස් පහත් වෙන්න බලන්නේ නැහැ, අරේ යට කරගෙන මෙයා යන්න බලන්නේ නැහැ, මෙයා යට කරගෙන අරේ යන්න බලන්නේ නැහැ, පුඩි දෙයට වාද බේද හදාගන්නේ නැහැ, මෝ මතයරේ සන්තෝෂයෙන් ඉන්නවා. කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? කෙනෙක් වුණොත් සිද්ධ වෙනවා එයා යට වෙනවට අකමැති, පෑගෙනවට අකමැති, තව කෙනෙක් ලොකු වෙනවට අකමැති. තමන් බලාගෙන ඉන්න තමන් සුදුස්සෙක් නම් විශ්වයෙන් ඔබට සුදුසු තැන ලැබේවි. තේරුණා නේද? විශ්වයෙන් ඔබට සුදුසු තැන ලැබේවි. එච්චරයි. මම ඕනම තැනකට ගිහිල්ලා හිටන්නේ එච්චරයි. මේ නිකන් ඉලිප්පෙන්න යන්න ඕනත් නැහැ, යට යන්න ඕනත් නැහැ, උඩ යන්න ඕනත් නැහැ. බය නැතුව ඉන්න, විවෘතව ඉන්න. මේ විශ්ව සාධාරණ ධර්මය ඒක එහෙමයි. අර රජතුමාට මම බුදුහාමුදුරුව කියලා කියන්න ඕනේ, එයා අඳුනගත්ත මේ ඉන්නේ බුදුහාමුදුරුව කියලා. ඒ වගේ ලෝකේ අපිව අනිත් අය හඳුනාගනි. අපි කෙනෙක් වෙන්න ඕනේ. අපිට ගෞරවය බලහත්කාරයෙන් ගන්න ඕනේ. ගෞරවය අපිට හම්බ වේවි. අපිට පුටුවකට පොර ගන්න ඕනේ. අපිට සුදුසුම පුටුව හම්බ වේවි. තේරුණා නේද? මේක මිනිස්සෙක් වාඩි වෙන්න ගිහිල්ලා පොර කාලා මේ පුටුවල කොහොම හරි අනිත් අය ඔක්කොම වාඩි වෙනවා. මේ මිනිස්සයා හිටගෙන හිටියා පුටුවක් නැති නිසා. ඉතින් ඒ මනුස්සයාට අවස්ථාව ලැබෙනවා ආවේදායක මහත්මයා මේ ඉස්සරහට එන්න මේ ධර්මාසනේ ළඟින්ම වාඩි වෙන්න කියලා. ඒ මනුස්සයා ගනලා රහමතුරු වාඩි කරවගත්තා. තත් පුටුව වල පොර කාපු මනුස්සයා කට්ටිය ඈතින් ඈති කියනවා. අර මනුස්සයාට බොහොම ළඟින්ම වාඩි වෙන්න හැකියාව ලැබුණා. ඉතින් අර අන්නේ ඒ වගේ සමහර පරාජයන් වල ජයග්‍රහණය තියෙනවා. මේ සීලවන්තකම කියලා උත සීලයක් දාගෙන මහා කුහක බෞද්ධයෙක් වෙන්න එපා. සතෙක් වගේ කෙනෙක් වෙන්න එපා. සිල්වත් යක්ෂයෝ වෙන්න එපා. නිර්මාංශික යක්ෂයෝ වෙන්න එපා. පැවිදි යක්ෂයෝ වෙන්න එපා. බණ කියන යක්කු වෙන්න එපා. හාමුදුරුවන්ට කියන්නේ ගිහියන්ට බණ කියන යක්කු. ඒ කියන්නේ සොඳුරු වචනවලින් බෙලි කපනවා. සොඳුරු වචනවලින් මිනිස්සුන්ට ගහනවා. සොඳුරු වචනවලින් මිනිස්සුගේ ගුණ මකනවා. වෛරය ඇති කරනවා. සොඳුරු වචන වලින් ඒව කරන්න යන්න එපා. මේක අනුශාසනයක්, කාටවත් ගැරහීමක් නෙමෙයි, අනුශාසනයක්. මේව කරන්න යන්න එපා. ඇයි එහෙම අනුශාසනා කරන්න වෙලා තියෙන්නේ? ඒව කරන නිසා ලෝකේ. නැත්නම් ඒව අනුශාසනයක් කරන්න ඕනේ නැහැ. බලන්න ඔබේ සිතට අල්ලගන්න පුළුවන් නිත්‍ය වූ, මංගල වූ, සුඛ වූ සංස්කාරයක් තියෙනවද කියලා. ඒක බලන්න ඕන හදවතේ, හිතෙන් බලන්න ඕන. හිතේ ගැඹුරුම තැනින් බලන්න මේ ලෝකේ නිත්‍ය වූ, සුඛ වූ, ආත්ම වූ, සැප වූ මොනවා හරි සංස්කාරයක් තියෙනවද කියලා බලන්න. ගෙයක්, දොරක්, දරුවෙක්, ධනයක්, වස්තුවක්, සම්පතක්, මොනවා හරි සංස්කාරයක් අල්ලගන්න පුළුවන්ද කියලා. භෞතික දේවල් අල්ලගන්න බෑ. ඊට පස්සේ ආධ්‍යාත්මික රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අතර අල්ලගෙන ඉන්න දෙයක් තියෙනවද බලන්න. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි පින්නතුනේ, අල්ලගන්න නැති අයට තියෙන ප්‍රශ්නයක් තමයි අල්ලා නොගැනීම අතහරවන්න අමාරුකම. අපි සමහර අය ඉන්න 22ක් අල්ලගන්නේ නැහැ. හැබැයි අල්ලා නොගැනීමත් හරින්න අමාරුයි. අල්ලා නොගැනීම අතහැරලා වාසය කරන්න ඕනේ. බලන්න ඔබ හොඳට තේරෙනවද කියලා හදවතට සම්බන්ධ කරලා. අල්ලා නොගැනීම අත්හරින්න ඕනේ. අල්ලා ගැනීම අත්හැරියනේ. හරි, ඊට පස්සේ අපිට ඉතුරු වුණා මොකද්ද? අල්ලා නොගැනීම. අල්ලා නොගැනීමත් අත්හරින්න ඕන. අල්ලා ගැනීම මෙන්ම අල්ලා නොගැනීමද අත්හල යුතුයි. බලන්න බඩපදේ ඔළුවට, මනසට, සර්වාංගයටම දීලා අර්ථය හොඳයිද කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඒක හාමුදුරන්ගෙන් නෙමෙයි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන, තමා තුලින්, තමාගේ මොලෙන්. කන නෙමෙයි පුරව ගන්න ඕන, තමන්ගේ ඥානය. ඥානය පිරෙන්නේ තමන්ම ගවේෂණය කළොත් පමණයි, තමන්ම උත්තරයක් හොයාගත්තොත් විතරයි. අල්ලා නොගැනීම අත්හරින්න. මේ අල්ලා නොගැනීම අත්හරින්න කියන්නේ වෙනතුනේ වචනයක් නෙමෙයි කියලා හොඳට මතක තියාගන්න ඕන. මේකේ වචනේ ගත්තොත් කවරේ කෑව වගේ වෙනවා. නමුත් මේ වචනේට එහා ගියපු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය ගත්තොත් ඔබ මදේ කෑව වෙනවා. ගොඩක් අය කන්නේ පොත්ත. පොත්ත කන එළවලුත් තියෙනවා. හැබැයි ගොඩක් දේවල් වල කන්නේ නම් පොත්ත නෙමෙයි මදේ තමයි කන්නේ. ඉතින් මේ මද කන්න පුළුවන් හැකියාවක් නැහැ. ගොඩක් අය කන්නේ කටු. කියන්නේ මේ වචන කනවානේ. වචන කෑවහම අන්තයක් හැදෙන්නේ. වචන කෑවොත් හැදෙන්නේ දෘෂ්ටියක්. ඒ සංස්කාර ප්‍රතිඵලය එච්චර හොඳ නැහැ. ඒ අචින්තිය කියන දේ චින්තනයට දාගන්න බෑනේ. අචින්තිය කියන ධර්මයේ චින්තනයට දාගන්න බෑ. මේ විශ්වය ගැන තමන් චින්තනයෙන් හිතන්න බෑ. ඔබ හිතනවනේ හිතින් ඕන දෙයක් හිතන්න පුළුවන් කියලා. එහෙම කියන හිත තියෙනවා නම් හිතට කියන්න මේ විශ්වයේ දිගපල්ල ගැන හිතන්න කියලා. මට බෙන්නන්නක විශ්වයේ එන්න එකේ මොනවද තියෙන්නේ කියලා කියන්න බලන්න. ගැ හිතලා කියන්න. විශ්වයේ අවසානේ මොකද්ද තියෙන්නේ? ඉත හිත හරි වේගවත් නේ. ඔය හිතට ඕන දෙයක් හිතන්න පුළුවන් නේ. ඉත හිතලා කියන්නයි තියෙන්නේ. පින්නතුනේ මේ ධර්මය ගැන අපි හිතාගෙන මෙනෙහි කරගෙන යනකොට ස්වභාවික පරිවර්තනයක් වෙනවා. අන්න එතෙන්ට තමයි ධර්ම අවබෝධය කියන්නේ. එහෙම නැතුව මේ හිතලා හිතලා ගන්න අදහසක් නෙමෙයි. ආකල්පයක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න ඔක්කෝම දේශකයෝ දෙන්නේ ආකල්ප. අදහස් දෙන්නේ. අපි අදහස් දෙන්නේ නැහැ. අපි ආකල්ප දෙන්නේ නැහැ. මේ ආකල්ප වලින් එහාට ගෙනියනවා. එනිසා මේ බොහෝම උග්ගටිතච්ච පුජ්‍යලයන්ට විතරයි මේක තේරෙන්නේ. අතිශයින්ම භාග්‍යවන්තයෝ විතරයි මේ ධර්මය අසන්නේ. දුර්භාග්‍ය දුෂ්ප්‍රඥයෝ මේ ධර්මය ප්‍රිය කරන්නේත් නැහැ. ඔවුන් කැමතිත් නැහැ මේ ධර්මයට නිග්‍රහ කරන. මොකද මොලේ නැති කමට. කූඩල්ල මෙට්ටි තියන්න බෑනේ. ඒ වගේ දුෂ්ප්‍රඥයන්ට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. සත්පුරුෂයන්ට තමයි මේක තේරෙන්නේ. මේක හිතලා හිතලා ගන්න ආකල්පයක් නෙමෙයි, අදහසක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි. අපි මේ ධර්මය ගැන හිතන්න යනකොට වෙනම ආධ්‍යාත්මික පරිවර්තනයක් සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ට සිද්ධ වුණේ අන්න ඒක. ඒ උඩුගම්බලා යන ගමනේදී වෙනම ආධ්‍යාත්මික පරිවර්තනයක් වුණා හිතා ගන්න බැරි. ඒ පරිවර්තනය තමයි සම්බුද්ධත්වය. තේරුණාද? ඒක තමයි සම්බුද්ධත්වය. සම්බුද්ධත්වය කියන්නේ මේ ඉලක්ක කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හොඳ කාට හරි කියන්න පුළුවන් සම්බුද්ධත්වය අහවල තැන දිනනවා කියලා.
හැබැයි තියෙනවා. එතකොට නැමුන් නැති දෙයක්, නැති දෙයක් ඇති වෙන්නේ කොහොමද? ආන්න එක තමයි ස්වභාවය. දැන් මිනිස්සු මේ ලෝක ජීවත් වෙන්නේ නැති දෙයක් ඇති කරගෙන නෙමෙයිද? ඔය හැමදේම නැති දෙයක් ඇති කරගත්ත ස්වභාවයෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ හැමෝම. ඒ ඇති කරගෙන තියෙන ඔක්කොම ભેදකම් නැති දෙයක් ඇති කරගත්ත එක. එතකොට මේ නැති දේවල් ඇති කරගත්ත එකේ ස්වභාවය ඉවත් කරාම ලැබෙන දේ අන්න මිනිසුන් ළඟ නැති දෙයක් ඇති වෙනවා. හැබැයි ඒක තමයි ඇත්තටම ඇති දේ මේ ලෝකේ. මොකද ඇති දේ? ස්වභාවිකත්වය, ස්වභාව ධර්මය. මොකද ස්වභාව ධර්මය කියන්නේ? ගහකොළට ගස්කොළන්ද මතක් වෙන ස්වභාව ධර්මය කිව්වා. ගොඩක් දෙනෙකුට මතක් වෙයි ගස්කොළන් වට පිටාවා ස්වභාව ධර්මය කියලා. ඒක නෙමෙයි ස්වභාව ධර්මය කියන්නේ. මේ ලෝකේ යම් තථාකාරී පැවැත්මක් තියෙනවා නම්, යථාවාදී පැවැත්මක් තියෙනවා නම්, තථාගත පැවැත්මක් තියෙනවා නම්, අන්නේ පැවැත්මට තමයි ස්වභාව ධර්මය කියන්නේ. ඔබ ස්වභාව ධර්මයේ කෙනෙක් වෙන්න, ඔබ පුජ්‍යලයාගේ කෙනෙක් වෙන්න එපා. ඔබ අර පියදාසක කෙනෙක්, ඇසලින් නෝනක කෙනෙක්, පෙරේරග කෙනෙක් නේද? සුමනාවතේ කුසුමාවතේ ඇසලින් නෝනක කෙනෙක් වෙන්න එපා. ඒ කියන්නේ නාමික පුජ්‍යලයාගේ කෙනෙක් වෙන්න එපා. කාගෙද අපි වෙන්න ඕන? ස්වභාව ධර්මයේ කෙනෙක්. ස්වභාව ධර්මයේ කෙනෙක් කෙනෙක්ද? ප්‍රශ්නාර්ථයක් අන්න කෙනෙක් නෑ, කිසිවෙක් නොවේ. ස්වභාව ධර්මී කිසිවෙක් නොවේ. ඔබ ස්වභාව ධර්මයට ඇතුල් වෙන විටම කිසිවෙක් නොවේ කියන තත්ත්වයට පත් වෙනවා. එනිසා මේ ධර්මාසනය තුළ වැඩ ඉන්න ඕන කිසිවෙක් නොවේ. වැඩ ඉන්නේ කිසිවෙක් නොවේ. ඔබටත් ඔබේ ආසනය තුළ වැඩ ඉන්න ඕන කිසිවෙක් නොවේ. බලන්න ඔබ තුළ කිසිවෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් ඒ පිළිකුල් පිළිගඳ ගහන ඒ දෘෂ්ටිය, අතිශයින්ම නිග්‍රහශීලී දෘෂ්ටිය ඉවත් කරන්න. මොනතරම් මෝඩයෙක්ද මේ පංචස්කන්ධයකට මමයි කියලා රැවටෙනවනම්, මේ ඇට ගොඩකට, නහර ගොඩකට මේ පිළිගඳ ගහන, කුණු වෙලා ඕජස් ගලන, මැරිලා දවස් දෙකක් තුනක් යනකොට තමන්ගේ ළමයෙක්වත් මහත්තයෙක්වත් මොකෙක්වත් ලං වෙන්නේවත් නැති ඕනම රත්තරම් මිනිස්සෙක් වුණත් ගත්තාම නාහේ බුළුන් කෑලි දෙකක් ගහලා, එම්බාම් ගහලා, එන්නත් ගහලා, ඉන්ජෙක්ෂන් ගහලා, බෝවමාරුවෙන් පෝමිලින් ගහලා, අර මේකේ මෝචරි මිනිසුන්ට විසිද්ද වෙන දවස් දෙක බොහොම අමාරුවෙන් තියාගෙන ඉඳලා හනික පටවල ඔන්නතම් ගලන්න හදන්නේ කියලා පුච්චල දානවා ඕක. එහෙව් කුණු ගොඩක් නේද මේ මම මම කියලා මේ දරාගන්නේ කියන පණිවිඩේ ඇතුළාන්තයට දීලා ඔබ පරිවර්තනය වෙන්න. ඔබ ඇතුළතින් අත්හරින්න ඕන, සිතෙන් අත්හරින්න ඕන. සිතවිල්ලෙන් නෙමෙයි, චේතනාවෙන්ම, තුන් සිතෙන්ම අත්හරින්න ඕන. යටි සිතෙන්ම අත්හරින්න ඕන. හිත පතුලින්ම කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. හද පතුලින්ම කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිනිසුන්ට හදවතේ පතුලක් තියෙනවා. ඔය මූල කියන වචනේ පාවිච්චි කරන්නේ පාලි ඒක. ඒ පතුලක් තියෙනවා. මෙන්න මේ පතුලෙන් කවුද? ඔබ යකෙක්ද, පෙරේතයෙක්ද, කුම්බණ්ඩයෙක්ද, යකෙක්ද, සර්පයෙක්ද? එහෙම නැත්නම් ගති නැද්ද? ගති විමුක්තද? ගති තියාගෙන ඉන්න එපා. හරක් ගති තියන් ඉන්න එපා. නර ගති තියාගෙන ඉන්න එපා. ගෝනුසොන්ගේ ගති තියාගන්න එපා. රිලා ගති තියාගන්න එපා. බලු ගති තියාගන්න එපා. ගොන් ගති තියාගන්න එපා. ඈ වඳුරු ගති, රිලා ගති තියාගන්න එපා. මනුස්ස ගති තියාගන්න එපා. දේවගති තියාගන්න එපා. මොකද්ද කරන්න ඕන? අපි නිවන් දකින්න නම් උසස් ගති හොඳයි තමයි. නමුත් ඒ ගතිත් අපි අත්හරිනවා ගති විමුක්ත වෙන්න. දැන් මේ මොහොතේ ගති නැතුව වාසය කරන්න. මට පේනවා මේ හැම කෙනෙක්ගේම ගති මට පේනවා. ඒ ගති සතෙකුට නිර්මාණය වෙලා පේනවා. මේ කෙනාට මෙන්න මේ වගේ ගතිත් එක්ක මෙන්න මේ සත්ව ගතිය තියෙනවා. මෙන්න මේ දේව ගතිය තියෙනවා. මේ බ්‍රහ්ම ගතිය තියෙනවා. ඔබ බලන්න මොකක් හරි ගතියක් තියාගෙන ඉන්නවද කියලා. ඒ ගතිය මට පේනවා කියලා ඔබ කල්පනා කරගන්න. ඔබ ළඟ තිබුණොත් දේව ගතියක් ඒකත් මට පේනවා. ඔබ ළඟ තිබුණොත් ගොං ගතියක් බලු ගතියක් ඒකත් මට පේනවා. ඔබ ගති විමුක්ත කරගෙන ඉන්නවා නම් ඒකත් මට පේනවා. බලන්න නිකන් හැපින්නිය වගේ ඉන්නවද, වඳුරෝ වගේ ඉන්නවද, රිලව් වගේ ඉන්නවද, නරි වගේ ඉන්නවද, පෙරේතිය වගේ ඉන්නවද, මල යක්කු යක්ෂණිය වගේ ඉන්නවද බලන්න හිත ඇතුලේ. දැන් මේ බණ අහන්නේ මොන වගේ ගතියක්ද? මේ මල යකින්නියක්ද බණ අහන්නේ? මල යක්ෂයෙක්ද බණ අහන්නේ? මල පෙරේතයෙක්ද බණ අහන්නේ? මල තිරිසන් කෙනෙක්ද බණ අහන්නේ? මල භූතයෙක්ද? මල දේවයෙක්ද? ගති ප්‍රහාණය කරමින් වාසය කරන්න. ඔබට ටික වෙලාවක් යනකොට ඔබේ ගති අහුවෙනවා. එතකොට ඒ ගතිය ප්‍රහාණය කරන්න, දුරු කරන්න. ඒ ගතිය ඇලෙන්න එපා. ඒ ගතිය පවත්වන්න ශක්තිය දෙන්න එපා. ඉතා පවිත්‍ර පාරිශුද්ධව තමන්ගේ සිත පවත්වා ගන්න. අවසාන ගතියත් ඔබෙන් නික්මී ගියපු දවසට ඔබ සම්පූර්ණ පාරිශුද්ධ වූ, ගති විමුක්ත වූ ඒ නිර්වාණ ධාතුවට පිවිසෙනවා ඇති.
ගති විමුක්තව වාසය කිරීම පුරුදු කරන්න කියලා කියන්නේ පින්වත්නි. ඒ ගති විමුක්තව වාසය කිරීම පුරුදු කරනකොට මාළුවෙකුට වතුර නැතුව ජීවත් වෙන්න බෑ වගේ. ගති නැති වෙනකොට මමත්වයට සක්කාය දිට්ඨියට පවතින්න බෑ. එතකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨියට මෙතනින් යන්න වෙනවා. අනාදිමත් සංසාරයේ යම් කිසි දවසක මේ ජීව ශක්තිය හටගත්තා ස්වභාව ධර්මය නිසා. කෙනෙක් මැව්ව නෙමෙයි, ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයට දෙවියන් කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ දෙයියෝ මැව්වා, එහෙම නැත්නම් ස්වභාව ධර්මය මැව්වා. සතර මහා ධාතුන්ගේ ඝෂ්ඨණයක් නිසා හටගත්තු ශක්තියක්, ඒක ස්වයන් ශක්තියක් බවට පත් වෙලා ඒක ආරූඪ ශක්තියක් වුණා. ඒ ආරූඪ ශක්තිය මේ දක්වාම ඒක අපේ ඇඟෙන් ඉගිලෙනවා. ඒ ඉගිලෙන පරිසරය තමයි මෙන්න වැලීම, නොගැටීම, අල්ලා නොගැනීම, දෘෂ්ටිගත නොවීම, සියල්ල නිරෝධ කිරීම, සියල්ල අතහැරීම. ඊට පස්සේ මෙතනින් යාව ගියාට පස්සේ හරි ලේසි. වෙනතුනේ අපේ ඔය හෙළ වෙදකමේ එහෙම හොඳ ක්‍රමවේද තියෙනවා. කකුලේ උල් කටු එහෙම ඇලුනහම විවිධ බෙහෙත් වර්ග තියෙනවා. බෙහෙතක් බඳිනවා ඒ කටුව උල ඇනිච්ච තැන. වෙනතුනේ හිතාගන්න බැරි වෙන ඊට පහවෙන්ද උද වෙනකොට අර ගැඹුරේ තිබුණු කටුව කිසිම ශල්‍යකර්මයක් කකුල පලන්නේ එහෙම නැතුව අර කට ලස්සනට එළියට ඇවිල්ලා. ඒ පුදුම වෙදකම් මේවා. දැන් අපි ඉංග්‍රීසි වෙදකම තියෙනවා, කෙලින්ම කට්ට ළඟටම පැලුවා. පල්ල කට්ට අයින් කරන්න වෙනවා. මේකෙම නෑ, කෙලින්ම උලාවා එළියට. ඒ බෙහෙත් දැන් නෑ. කලාතුරකින් මිනිස්සු දන්නවා පාරම්පරික හෙළ වෙදකම්. ආන්න ඒ වගේ ධර්මය අපි හරියට එතෙන්ට ප්‍රතිපත්ති කළා. ඉබේම මේ සක්කාය දිට්ඨිය නැමැති කුල මේකෙන් ගැලවිලා යනවා. හැබැයි ඉතින් අර බැඳපු ඒ පත්තුවේ ඇතුලේ තියෙන දේ කල්පනා කරලා මේ පත්තුවෙන් කොහොමද කට්ටක් අදින්නේ කියලා විද්‍යාත්මක න්‍යායක් ඇවුවොත් එහෙම. මොකද පත්තුවේ කොක්කක් නැහනේ මේක ඇදලා ගන්න. එහෙම දෙයක් තියෙනවා නමුත් ලෝකේ. ඈ ඒ වගේ වෙනවත් නෙමේ ධර්මයේ ඇතුලේ ගොහම මොකක්වත් මේ සක්කාය දිට්ඨිය ඇදලා එළියට ඇදගෙන යන කොක්කක් දුඹකරයක් නැති වුණාට මේ තථාගතයන් වහන්සේගේ සොයාගත්ත පටිසෝතගාමි ප්‍රතිපදාවේ, මේ පටිසෝතගාමි ප්‍රතිපදාව මේ පුදු ලෝකයා, පුදුම් භික්ෂුවක්, පුදුන් ගිහියෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ. උන් හිතාගෙන ඉන්නේ ගඟේ පාත්‍රය උඩට යනවා වගේ වැඩක් කියලා. මේ ලෝකයේ ඇලීමට ගැටීම පුරුදු කළොත් හරි කියලා හිතාගෙන ඉන්නේ නෑ. ඇලීම් ගැටීම් දෙකටම විරුද්ධව යන ගමනක් තමයි පටිසෝතගාමි ප්‍රතිපදා. දැන් අපේ ගොඩාක් දෙනෙක් ඔය පිළිකුල පුරුදු කළා නිවන් දකින්න හදන බෑනේ. ප්‍රතික්ෂේපය පුරුදු කළා නිවන් දකින්න හදන බෑ. අතහැරීම පුරුදු කළා නිවන් දකින්න හදන බෑ. අතහැරීම කියන්නේ මනුෂ්‍යයා කරන වැඩ, අල්ල ගැනීම කියන්නේ මනුෂ්‍යයා කරන වැඩ. එතකොට පුජ්‍යලත් අතහරින්න නම් මොකද කරන්න තියෙන්නේ? දෙකම අතහරින්න ඕන. දෙකම අතහැරීම පුරුදු කරගෙන කරගෙන යනකොට අන්න මාළුවට වතුර නැති වෙනවා. මාළුවා කියන්නේ මෙතන සක්කාය දිට්ඨිය. මාළුවට වතුර නැති වෙච්ච ගමන් මාළුවා මැරෙනවා. ඒ මැරෙන වෙලාවට එක එක දෙයක් දැනෙන්නත් පුළුවන්. ඇඟේ දැනෙන්න පුළුවන්, ශරීරයේ දැනෙන්න පුළුවන්, ඔළුවේ දැනෙන්න පුළුවන්. මේ මාළුව මැරෙනවානේ, ආත්මය මැරෙනවා.
ඒ මරණ දවසට ඉතින් හරි සනීපයි. ඔබට තේරෙයි අර ජීවත් වෙලා හිටියට වැඩිය හොඳයි කියලා. වෛරස් එකක් ජීවත් වුණා වගේ තමයි මමත් මේ ජීවත් වෙනවා කියන්නේ. මිනිස්සේගේ ශරීරය ඇතුළේ වෛරස් එකක් ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නත් නැහැ. වෛරස් එකක් ජීවත් වෙනකොට හොඳයිද? කොරෝනා වෛරස් එකට මිනිස්සු මෙච්චර බය වෙනවා. ඒකෙන් වෙන හානියක් නැහැ වෙනතුනේ. එච්චර හක්කාය දිට්ඨිය විතර බරපතල වෛරස් එකක් මා මේ ලෝකේ දකින්නේ නැහැ වෙනවත් නැහැ. අවිද්‍යාව නැති මලකඩේ තරම් අවිද්‍යාව පරමම් මලං. අන්නේ මලකඩේ යම්කිසි කෙනෙක් තහානේ කරනවා නම් ඒකෙන් නිර්මල වෙනවා නම් අන්න එයාට කියනවා භික්ෂුවයි කියලා. සිවුරු දරාගත් ඔක්කොම භික්ෂුන් නෙමෙයි. හිස මුඩු කරපමණින් සියලු දෙනා භික්ෂුන් නෙමෙයි. ඇඳුම් ඇඳගෙනත් ගිහි ඇඳුම් ඇඳගෙනත් භික්ෂුන්ලා සිටිනවා. පැවිදි ඇඳුම් ඇඳගෙනත් භික්ෂුන්ලා හිටිනවා. ගිහි ඇඳුම් ඇඳගෙනත් දේවදත්තවරු ඉන්නවා. පැවිදි ඇඳුම් ඇඳගෙනත් දේවදත්තවරු ඉන්නවා. හොයාගන්න පුළුවන් ඔවුන්ගේ හිතේ වෛරය, ක්‍රෝධය, ගුණමකුකම, විශේෂයෙන් පණ භාවනාවට නිග්‍රහ කිරීම, නින්දා කිරීම, ඒවා තියෙනවා දේවදත්ත ළඟ. දේවදත්ත විතර සාන්ත දාන්ත විදියට කතා කරපු වෙන කිසි කෙනෙක් නැහැ. ඒ විශාල පිරිසක් ඔහු වටා එකතු වුණේ. ඔහු විතර සාන්ත දාන්ත විදියට කතා කරපු තව කෙනෙක් නැති නිසා. ඇයි අද අජාසත් රජුරු රැවටුනේ? බුදුහාමුදුරුවන්ට වඩා හොඳට අජාසත්ට බැගෑපත්ව ගරු කරමින් ආචාර කරමින් තමයි දේවදත්ත කතා බහ කළේ. ඒ ඔක්කොම ඉච්ඡාවට කරපු වැඩ රවට්ට ගන්න. ඒ නිසා මේ ලෝකේ ඕනතරම් භික්ෂූන්ලා ඉන්නවා. ආධාර උපකාර ගන්න, පන්දල හදා ගන්න, චෛත්‍ය හදා ගන්න, මේ මුදලාලිලාට බගයපත් චරිත වෙන්නන තේරුණානේ. හරි, බගයපත් චරිත වෙන්නනෝ වැඩේ කරලා ගන්න. එහෙම නැත්නම් ධර්මයට ගරහන්න, මන භාවනාවට ගරහන්න සමහර උදවිය හරි ලස්සන බගයපත් චරිත වෙන්නන. මහා සීලවන්ත භාවයන් හැ ඒක සිවුරක් නෙමෙයි, නිකම් මහා පට්ට බොරුවකට දෙපිට සිවුරක් කරේ දාගෙන. කමක් නැහැ, වෙන එකක් ඉන්න බැරි නම් දාඩිය දානවා මදි නම් තව එකක් දාගත්තට කරේ. අදෝදී දෙපිට සිවුර තියෙන සාමාන්‍යයෙන් ඉස්සර භික්ෂුන් වහන්සේලා නිදා ගන්න පාවිච්චි කරා, දැන් දාන්නේ මෝස්තරේට. කමක් නැහැ, ඒකත් ලස්සනයි නේ, නිකන් දාගත්තාම. නැත්නම් ඒක පාත්‍රේ හරි කොයි වෙරේ රැගෙන යන්න පුළුවන් අවශ්‍යතාවයක් නිකන් මෝස්තරේට නෙමෙයි. මොකද මේ ලෝකේ අඳපු සිවුරෙන් දාන සරෙප්පු දෙකෙන් මනින මිනිස්සු ලෝකේ ඉන්න නිසා ඉතින් ඒවත් භික්ෂූන් වහන්සේලා නොකර බැරි නිසා කොරනවත් ඇති. මොකද ඒවට ගණන් හදන ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙන් ඔබ මිදිලා ඔබ අද මෙතන ඉඳීම ගැන සතුටු වන්න. ඔබේ අතහැරීමේ පාරමිතාව යම් දවසක සම්පූර්ණ වේවි. එදාට ඔබ ළඟ තියෙන අර හැම ගතියක්ම ඔබ තුලින් අතුරුදහන් වේවි. ඔබ අතුරුදහන් කරගන්න ගති ටික ගති නැති වෙනකොටම නිර්වාණ ධර්මයේ තෙන්න පැමිණිලා ඇති. නිර්වාණ ධර්මය ඔබට ලබා ගන්න බෑ, ඒක ඉබේ ලැබෙන දෙයක්. නිවන කියන්නේ මේ ලෝකෙ නොමිලි ඉබේ ලැබෙන දෙයක්. සුසුසුකම් ලැබුවාම තමන්ට ලැබෙන දෙයක්. තමන්ට තියෙන සුසුසුකම් හදා ගන්න. මොකද සුසුසුකම්? තෘෂ්ණා නැති බව, ලෝභ නැති බව, තණ්හා නැති බව, මාන නැති බව, ගුණමකුකම නැති බව, ඇලීම් නැති බව, ගැටීම් නැති බව, උපාදාන රහිත බවනේ. මේවා හදාගන්න. හදාගෙන ඔබ ලස්සනට ඉන්න සුසුකම් ඇතුව බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඔබ සුදුසු පුටුවට එක් කරගෙන ගිහිල්ලා වාඩි කරાવી මේකම් පුරකණ්ඩ ඕනේ නැ නිවන් දකින්න. හරයට කලින් මන් දකින්න ඕන මට කලින් අරය දකින්න ඕන කියලා ඒව දකින්න බෑ. එක්කෙනෙක් නිවන් දකින්නකොට අනිත් කෙනා ඉරිසියාව උපදිනවනම් ඒව දකින්න බෑ. ඇතරම ඒ කාලේ අපිටත් ඉපදුනා. නමුත් අපි ඉක්මනෙම මේක දරුණු ක්ලේශ ධර්මයක් කියලා ඒක ප්‍රහාණය කළා. තේරුණා නේද? එහෙම ඇති වෙනවා. දැන් ඒ කාලේ මම පයින් යන කාලේ මස් කඩකාරයා ඌ යනවා බෙන්ස් එකේ, මං යනවා බණ කියන හාමුදුරු පයින්. මට ඒ දවස්වල මට ඇත්තටම හිතුණා මස් කඩයක් දාගත්තා නම් හරි බණ කියනට වැඩිය හොඳයි කියලා. නමුත් ඒක අකුසල ධර්මයක්. ඒක අයින් කරලා දාලා අපි දිගටම බණ කියාගෙන ගියා. එනිසා පින්නතුන් අකුසල ධර්ම පහළ වෙනවා. ධර්මයේ පිළිබඳව සැක ඇති වෙනවා. දේශකයා පිළිබඳව වැරදි සිතුවිලි හිතින් මෙහෙම බුස්කාල මාරේ ඇවිල්ලා දානවා. එම කෑවොත් මොකද වෙන්නේ? ඉවරයි. මාරයා වගේ අපි මිනිස්සුත් දානවා. දැන් මම ඒ කාලේ බණ ධර්ම අහන්න අභිධර්ම එහෙම ඉගෙන ගන්න එක්තරා මහත්මෙක් ළඟට ගියා. මාරයෙක් නෙමෙයි නිකන් මාරය වැහිච්ච මිනිහෙක් ඇවිල්ලා මට කියනවා මිනිහකින් ඕ අහන්න යන්න එපා, ඕක ඉගෙන ගන්න යන්න එපා කිව්වා. හොඳ අපි ධර්මයේ ඉගෙන ගත්තා. හොඳ උතුම් මිනිස්සු ඉන්නවා, මිනිස්සු ඉන්නවා. දැන් පිරිවෙන්වල උගන්වනෝනේ ගියේ සමහර අය. මේ මොකද්ද මේ මිනිස්සු මට ඇවිල්ලා කිව්වේ? ඔයාගෙන් බණ අහන්න යන්න එපා කිව්වා හිමින්සර. මම ඔය ඇයි කියලා ඔයාට ඔය ඉන්නේ දෙවෙනි කසාදේ කිව්වා. මං කොයිද මම කො කසාද රෙජිස්ටාරිය බලන්න නිසා ඔය මනුස්සය මේ 10 වෙනි කසාදේ කරගත්තා මට මොකෑ? මං අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නම් එච්චරයි. මට එක කසාදයක්වත් නැති මිනිහෙක් මං අහන උත්තරේට උත්තරේ දෙන්නේ නැහැ. එතකොට මං මේ මනුස්සය පිළිගන්නේ කියන්නේ කසාද නැති කෙනෙක් වරහලා. කසාද 100ක් කරගත්තා මට කමන්නේ, මං අහන දෙයට හරියට උත්තරේ ඕන. ඒකයි මගේ තර්කය. ඒ කියන්නේ දැන් වේදා ගන්න ගියාම වේදා බෙහෙත් ගන්න ගියාම වේදා කීවෙනි කසාදද කියලා බලනවද නේද? මේ ඩොක්ටර් කසාද බඳිනවද නැද්ද කියලා බලනවද? ඒක බලන්න ඕන කසාද බඳින්න යනවනම් අපි යන්නේ ධර්මයේ ගන්න. එතකොට අපි මේ ධර්මයේ ධර්මකාරණය පිළිබඳව විතරයි අපි කල්පනා කරන්නේ. එතකොට මේවත් මාර දිට්ඨිය. ඊට පස්සේ මම මේ ඒ මිනිස්සයාගේ අර පළවෙනි කසාදේ දැක්කා. ඒ දෙවෙනි කසාදේ තියෙන වෙලාවම අර පළවෙනි කසාදේ ගෑනුගෙන එතෙන්ට ආවා. ඇවිල්ලා අර ගෑනු මිනිස්සයා තිබිච්ච හට්ටි වලම් පොඩි කරලා මේවා කරලා විනාශ කරලා ගියානේ. ඊට පස්සේ මට හිතුණා මේ මිනිහා බෝසත් කෙනෙක්. මේ ගෑණින් මරන්න නැතුව ඉතුරු කරපු ලොකු දෙයක් කියලා. තේරුණා නේද? ඊට පස්සේ මම වැඩිහිටියන් මේ මිනිහෙන් ඒව ඇහුවා. මොකද හේතුව මේ වගේ යක්ෂ ගෑණියෙක් එක්ක මේ මිනිහසේ අවුරුද්දක් හරි ඉඳලා තියෙනවනේ. ඒ නිසා බෝසත් කෙනෙක් වෙන මිනිහෙන් නම් මේ ගෑණිව මරනවා කියලා. තේරුණා නේද? ආනේ ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ. එතකොට අතෙන්දි අර ක්‍රියාවලිය උතුම් ක්‍රියාවලියක් වගේ මට පෙවුණා. සාපේක්ෂිතව මේ සමහර දේවල් වල හුදු ක්‍රියාවලියෙන්ම වැරදි බවට පත් වෙ වරද්ද බවට පත් වෙන්නේ නැහැ. හුදු ක්‍රියාවලියකින් මේක හරි දෙයක් බවට පත් වෙන්නේ නැහැ වෙනත් මේ. ඒ නිසා ඒ චේතනාවිත භාවය ගොඩාක් බලපවත්වන දෙයක්. ඒක දන්නේ නැහැ. මට මතකයි වෙනත්නම් මේ කොළඹ බස් එකක යද්දි දවසක් යාපනයෙන් ওই බෝම්බයක් හරි පුපුරවාගෙන මැරෙන්නද කොහෙද ආපු කාන්තාවක්ද කොහෙද කොළඹට මේ හාමුදුරු වාඩිලා ඉදි හාමුදුරන්ගේ සීට් එකෙන් මැවිලා වාඩි වුණා. මං අහක බලාගෙන ගියේ. ඉතින් මං දැක්කේ නැහැ. ටික වෙලාවක් යද්දි තමයි දන්නේ මෙතන උපසකවම කෙනෙක් ඉන්නවා කියලා සීට් එකේ. පස්සේ බලනකොට නාහේ අර කරාබු පුතේ මේ දාන මේ දෙමළ කෙනෙක්. මට තේරෙන්නේ නැහනේ. දැන් අපේ ඒක ඔළුවට දාන එයා තේරෙන්නේ නැතුව පාඩි වෙලා. දැන් මිනිස්සු ටික ඔක්කොම කියනවා නැගිටින්න කියලා. අනුසාරනේ ඒ මොකට නැගිටින්නේ? කියන වගේ ඇහුවා. පස්සේ මිනිස්සු මේ අතින් ඇදලා උස්සල ගත්තේ. අර සීට් එකේ හිටු මිනිස්සේ නැගිටගම අරගෙන කනගෙන ඇවිල්ලා එදිනේ වාඩි වුණා. ඒ මිනිස්සේ දන්නේ නැහැ එකක්වත්. බෞද්ධ සංස්කෘතිය දන්නෙත් නැහැ, මානකම දන්නෙත් නැහැ, ඒ අහමුදුල්ලංග වාඩි වෙන්න ඕන දන්නෙත් නැහැ, බෝම්බයක් පුපුරන්න නැතකොට ආපු එකනිද කොහෙද කොයි හරි ඈතින්. දැන් මේ මෙහෙ කොළඹ ඉන්න අය දන්නවනේ ඔබ. කොළඹ ඉන්න දෙමළ අය, මුස්ලිම් අය ඕන කෙනෙක් දන්නවා. එයා හම්දුරු කෙනෙක් ළඟ එමු ගින් වාඩි වෙන්නේ නැහැ කියලා. නමුත් අරගොල්ලෝ ඒ දන්නේ නැති ගාන. චේතනාවිත භාවයක් නැහැ. දැන් කාලේ නම් ෆොටෝ එකක් ගහගත්තා නම් ඉවරයි නේ. හැබැයි ඉතින් ওই වැඩේ ඉතින් හැමදැනටම හරියන්නේ නැහැ. ගුවන් යානේ ගියාම නේ අනේක වාරයක් ඒ දේ හැම සිද්ධ නොවෙන්න පුළුවන්. සමහර ලඩේ මිනිස්සයා කිව්වොත් ඒ සීට් එක මාරු කරගන්න වෙන කෙනෙක් අකමැති වුණොත් කරන් දෙන්න ඉන්න වෙනවා ලැබිච්ච සීට් එකේ. එතකොට සම්මුතිය ගැලපෙන්නේ නැහැ. සම්මුතිය ගැලපෙන්නේ තේරුණාද? වෙනතුනේ මේ සංස්කාර ලෝකයේ මොනතරම් සම්මුති ලෝකයේ මොනතරම් අවිද්‍යාවක් බොරුවක් පදනම්ව සෑදිච්ච සම්මත ලෝකයක්ද කියලා. එකම මායාවක, එකම මායාවම බෙදාගෙන, මායාව බෙදා හදාගෙන කන තැනක්. ලස්සන වචනයක්. ලෞකික ලෝකයේ යනු මායාව බෙදා හදාගෙන කන තැනක්. ඔබ ඒක නිදහස් වෙන්නේ. නිදහස් වුණා නම් සනීපයි. නිදහස් වුණා නම් සතුටුයි. නිදහස් වුණා නම් පරිපූර්ණයි. අවිද්‍යාවම බෙදා හදාගෙන කාල ජීවත් වෙනවා නේද? මේ ලෝකෙට ඉපදිලා පොඩි කාලෙම සෙල්ලම් බඩුවෙන් කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉස්කෝලේ යන පටන් ගත්තා. ඉස්කෝලේ දේශක පුටුව වෙන් කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ ගෙදර වෙන් වුණා. ගෙදර පොත් මේස වෙන් කරගන්න පටන් ගත්තා. ටිකක් ගෙවල් ලොකු වුණා නම් කාමරයක් වෙන් කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉඩමක් කඩමක් වෙන් කරගන්න පටන් ගත්තා. ඊට පස්සේ කෙල්ලෙක් නම් කොල්ලෝ අතරින් එක කොල්ලෙක් වෙන් කරගන්න පටන් ගත්තා. කෙල්ලෙක් නම් එක කොල්ලෙක් නම් එක කෙල්ලෙක් වෙන් කරගන්න පටන් ගත්තා නේද? ඒ වෙන් කරගන්න පටන් ගත්තා. ඔව්, වෙන් කරගෙන යනවා. ඉතින් කා වෙනුවෙන්ද මේ ඔක්කොම? මම සම්මුති වශයෙන් ලෝකෙ තිබුණා. පරමාර්ථයක් නැහැ. මමෙක් නැතිකොට පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුතා කුතෝ ධනම්. මෙතන මමෙක් නැතිකොට කෝ දෙයක්, කෝ මමෙක් නැති තැන දෙයක්. වෛරය උපදවන්නේ කොතනින්ද? වෛරයේ ක්‍රෝධයේ රසාස්වාදයක් නැද්ද? තියෙනවා. ඌරට අසූචි රසයි වගේ වෙනතුනේ වෛරය ක්‍රෝධය උප්පත්තියෙන් අරගෙන ආපු අයට වෛරය ක්‍රෝධයේ රසයි. මානේ රසස්වාදයක් නැද්ද? උප්පත්තියෙන්ම මානේ අරගෙන ආපු අයට මානේ රසස්වාදයක්. අත්හරින්නේ ධන මානේ, බල මානේ පරම්පරාවෙන් ඉන්නේ ඒවා. හීන මානේ අරගෙන එන කට්ටිය ඉන්නව නේද? ඔය මේ ඔය මොනවද ඔය තැන් තැන් වල ශාස්ත්‍ර ගීකේ යන අයිකුන්ටක අය ඒ උප්පත්තියෙම හීනමානේ අරන් එන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ බිම දාගෙන කණ්ඩ උන ඒක තැනක ඉන්න හොඳ නැහැ. ඉතින් හරි අපූර්ව ජීවිතයක්. ඒ හීනමානේ උප්පත්තියෙන් අරන් ආවා. අදිමානේ උප්පත්තියෙන් අරන් එනවා. හීනමානේ උප්පත්තියෙන් අරන් එනවා. ම මේ ලෝකේ පින්නතුනේ අවිද්‍යාව නැමැති පරම මලකඩේ ඉවත් කරගන්න යම් කිසි මිනිස්සෙද ඒ මිනිසයා ශ්‍රේෂ්ඨයි. මේ හැම අවබෝධයක්ම පින්නතුන්ට ලබා දෙන්නේ මේ ලෝකයට නොඇලීම පිණිසයි. එතහවල් එකට බණ දේශනා නොඇලීම පිණිසයි, විරාගයේ පිණිසයි, නිරෝධයේ පිණිසමයි පින්නතුනේ මේ හැම ධර්මයක්ම දේශනා කරන්නේ. හිත හදවත මේක කයෙන් ඇලිලාද නැද්ද කියලා හොයන්න බෑ. දැන් මේ කාට හරි කියන්න පුළුවන් මේ ධර්මාසනයක වැඩ හිටියා මේක ඇහිලා කියලා. කරේ මාලයක් දාගෙන ඉන්න පුළුවන් නොඇලීමෙන්, කරේ මාලයක් නැතුව ඉන්නත් පුළුවන් ඇලීමෙන්, ගයක් තියෙන්න පුළුවන් නොඇලීමෙන්, ගයක් නැති වෙන්න පුළුවන් ඇලීමෙන්. ධනය තියෙන්න පුළුවන් මානය නැතුව, ධනමානය නැතුව, බලමානය නැතුව, ධනය බලය දෙකම නැතුව මානය තියෙන්නත් පුළුවන්. අපේ මිනිස්සු තුල දක්වලා තියෙනවා ඒ පන්සලක නතර වෙච්ච බක්කි වෙලෙන්දෙක් හිටියා. මෙයට මහා පුදුම මාන උද්දච්චකමක් තියෙන්නේ. මිනිහා හිතාගෙන ඉන්නේ මේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතිය වෙලෙන්ද මිනිහා කියලා. එතකොට මම තේරුම් ගත්තා මේ එහෙම තියෙන්න ඕනේ ඒ මාන්නේ හැදෙන්න කියලා. බලනකෝ ඒ හිඟන්නු ළඟට ගිහලා ඒ හිඟන්නු ළඟ තියෙන මාන්නේ, ලොකු හිඟන්න පොඩි හිඟන්න කියලා ඒගොල්ලන්ගේ ලෝකේ තියෙන මාන්නේ. බලන්නකෝ ආයතනයකට ගිහාම ඒ ආයතනවල වැඩ කරන අයගේ ඇතුළේ තියෙන මාන්නය, ඈ අර අකුරෙන් ලොකුයි මේ අකුරෙන් ලොකුයි, ඈ සීනියර් ජූනියර් කියලා තියෙන මාන්නය. ලේසි නෑ. ඒ නිසා වෙනතුර මේ මානසික රෝග මේ ඔක්කොම තියෙන මිනිස්සුන්ට අනේ ඔය රෝග ටික සනීප කරගෙන ප්‍රඥාවන්තයෝ ධර්මයේ සැනසෙල්ල ඇති කරගනිත්වා. කල්යාණ මිත්‍රත්වය ඕන. ඔබට කල්යාණ මිත්‍රත්වයක් ලැබිලා තියෙනවා. පොත සාක්ෂියට දෙන්නේ නැතුව ඍජු සාක්ෂිකාරයෙක් හැටියට ඉදිරිපත් වෙලා ධර්මයේ දේශනා කරනවා. සෝවාන් මාර්ගඵලයේ ඉඳලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට යනකම් කයි කතන්දර කියවන්නේ නැතුව මේ මොහොතේ තියෙන පාරිශුද්ධ භාවයේ ඉස්සෙල්ල ප්‍රායෝගිකව ඇති කරගන්න ඕන කියන තැනට ධර්මයේ දේශනා කරනවා. සමහර අයගේ වචන තියෙනවනේ, වචන පටන් ගන්න සෝවාන් මාර්ගඵලයේ යන්නේ අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙන් එහා පැත්තට ගිහිල්ලා වචන ඉවර වෙනවා. මිනිහා එතනමයි. එයා දැකලත් නැහැ, අහන කෙනා දන්නෙත් නැහැ, කියන කෙනා දන්නෙත් නැහැ. එහෙම බණ කියන්න මම දන්නේ නැතුව නෙමෙයි, දන්නවා කියන්නේ. මොකද ඒක වැඩක් නැහැ. ඈ මටත් ওই පොත් ටික ඔක්කොම දිනනවා. මම ඕව බල්ලා කියවලා තියෙනවා, පාඩම් කරලා තියෙනවා, මේක උඩ ගෙනත් තියාගත්තා. කියවලා කියවලා දාන්න තියෙන්නේ. එහෙම කියලා වැඩක් නැහැ. ඒ මතක බණවලට මම කැමති නැහැ. අහවල් පොත, අහවල් තැන, අහවල් දවසේ, අහවල් කෙනාට කියපු සූත්‍රේ, එයාට කියපු සූත්‍රේ එයාට තිබුණා වේ. මට අලුතෙන්ම මේ මිනිස්සෙකුට සූත්‍රයක් කියලා දෙන්න පුළුවන්. මේ මිනිස්සයාගේ ජීවිත පොත කියවලා, ජීවන ගැටලු ටික දිහා බලලා, දෘෂ්ටි ස්වභාවයේ දිහා බලලා, චරිත ස්වභාවයේ දිහා බලලා, මේ මිනිහා දෙයියෙක්, මේ මිනිහා මිනිස්සෙක්, මේ ඉන්නේ හරකෙක්, මේ ඉන්නේ බල්ලෙක් තිරසනේ ගුම්හාණ්ඩේ පළපෙරේතෙක් කියලා තේරුම් අරගෙන බන කියන කෙනාට කියලා, නොකියන කෙනාට නොකියලා කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අවශ්‍ය වෙලාවෙදී දහම් පදේ කියන හැකියාවක් තියෙනවා. ඉතින් මිනිස්සයා ළඟ ඉස්සෙල්ල අවශ්‍යතාවය ඇති වෙන්න ඕන. මට පේන්න ඕන මේ මිනිස්සයට නිවන් දකින්න ඕන කමක් තියෙනවා. තේරුණානේ? නිකන් බොරුවට ඌමනා කමක් නෙමෙයි, මට පේන්න ඕන ඇත්තට ඕන කමක් පේන්න ඕන. එතකොටනේ අපිට එතෙන්ට උදව් කරන්න හිතෙන්නේ. නිකන් බොරුවට ඕන කමක් නෙමෙයි අවශ්‍ය කරන්නේ, ඇත්තට ඕන කමක් තියෙනවා. මේ මිනිස්සයට තුන් හිතින්ම හදවතින්ම නිවන් දකින්න ඕන කමක් තියෙනවා. මම එහෙමයිට උදව් කළා දෙනවා. එක අම්ම කෙනෙක් දවසක් ෆෝන් එකකින් මට කතා කළා. තහම් ගැටලුවක් හැමෝම මට ඇත්තටම තේරෙනවා මේ අම්මා ශ්‍රද්ධාවන්තයි, ප්‍රඥාවන්තයි, පුදුම ඌමනාකමක් තියෙනවා මේ ධර්මපදයේ තේරුම් ගන්න කියලා. හරි ගෞරවේ. මන් දුන්න උත්තරේ තමයි අම්මා මේකට උත්තරේ දෙන්න බෑ ටෙලිෆෝන් එකෙන් ධර්මදේශනාවක් ලෑස්ති කරන්න මං වඩින්නම් ලෑස්ති කරා මගේ පලාතරකින් ඒ අම්මට විතරම බණ කිව්වම අවබෝධයටපත් වුණා තව මේ මගතොටක යද්දි වන්දනා ගමනක් යද්දි ගෙදරකට ගොඩ වෙලා අපි දාන වැළඳුවා ඒ දාන වන්දන කරත් ඒ වයසක අම්මා කිව්වා අනේ හාමුදුරුවනේ මං ඊයේ 100ක් නමකට දානේ දුන්නා මේ අපේ පන්සලේ මගේ බලාපොරොත්තුව මේ ආත්මෙම මාර්ගඵලයක් දැකලා මැරෙන්න දැන් මේ වයසයි දහම් පාසල් ප්‍රධානාචාර්යවරියක් විදුහල්පතිවරියක් හැටියට වැඩ කරපු විශ්‍රාමික කෙනෙක් ඒතන මොලේ ටිකක් තියෙනවා ඈ හොඳ උසස් ජන සම්නිවේදනයක් කරගන්න පුළුවන් මිනිස්සෙක් අර හඳුනගන්න පුළුවන් වේගයෙන් ප්‍රයත්නට ඒක තේරෙනවනේ නේ සහ සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් හොඳ ඥානයක් තියෙනවා මෙයාට පොඩ්ඩක් කන ඇහෙන අඩුයි ටිකක් ළඟට එන්න කියලා හයියෙන් කෑ ගහලා විනාඩි 15ක් 20ක් බණ කියනකොට හිටපු කෙනා නෙමෙයි කියන එක තේරුණා අතහැරියා සම්පූර්ණ අතහැරීම වරුදු කරනකොට මෙතන තව දුරටත් සක්කාය දිට්ඨියට පවතින්න බෑ ඒගිල්ලෙනවා ඒගොල්ලුනා නිදහස් කෙනෙක් හැටියට අවදි වුණා. ඉතින් ඒ බණපද ටික එහෙම කියන්න මම කටයුතු කරේ මම අවශ්‍යතාවය දැක්කහම ධර්මයේ හැබැයි පැලවෙන තැන දැක්කහම මට මග අරලා යන්නත් බෑ. මොකද අපි මේ විශ්යෙන් තියෙනනේ ඒ වගේම බණපදයට නිග්‍රහ කරන මිනිහට එලෙලෝ බණ කියන්න මට ඌමනාවකුත් නෑ. මොකද මේ ලෝකේ ඉන්න ඔක්කොම ජීවීන් නිවන් දක්වන්න පුළුවන් මේ කොහෙවත් නැති ධර්මයක් අහන්න නැති කෙනෙකුට බණපද කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම හැම කෙනාටම බණ කියන්න ගියේ නෑ. මම බණපොත බලාගෙන යද්දි මට පේන දෙයක් අඩුම තරමේ අර චුන්ද සූකරට බණ කියන්න ගියේ නෑ. ආනන්ද හාමුදුරුව අහනවා ඔබ වහන්සේ මහා කරුණිකයි කියනවා නේද? ඔව් මහා කරුණිකයි. ඉතින් ඔබ වහන්සේ ඇයි අර එහා පැත්තේ අල්ලපු වැටේ මිනිහ පව් කර කර අපා යනවා මේ ওই මිනිස්සයා මේ ඇයි බණපදයක් කියලා නිවන් දක්වන්නේ නැත්තේ? ඉතින් මහා කරුණික නිසා තමයි මම යන්නේ නැත්තේ. ඇයි? මම දකිනවා මම එතෙන්ට මේ මොඩේ වගේ බණ කියන්න ගියොත් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ මං කියන්නේ මොඩේ වගේ බණ කියන්න ගියොත් මම එතෙන්ට බණ කියන්න ගියොත් ඔය මිනිහා මට බන්නේ දික් කරනවා මෙතන එනවා මුඩු මහන දූපිය එළියට කියලා කියයි. එතකොට ආනන්ද ඔයාගේ අපාය දැන් කල්පයක් නම් මම එයාට කල්ප 10ක් නිර්මාණය කරලා දුන්නා වෙනවා. බුදු කෙනෙකුට අවියුස්සන බුදු කෙනෙකුට නිග්‍රහ කරලා ඒ මිනිස්සේ අපාය දෙගුණ කරනවා. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලාටත් යුතුයකමක් තියනවා මටත් ඕන මිනිස්සුන්ගේ බැනුම් අහන විදිහට එක එක දේවල් කියන්න පුළුවන්. මං ඒව ඇත්තෙම නොකිය ඉන්නේ මං බැනුම් අහන්න අකමැත්තට නෙමෙයි. අරුන් අපාය යන නිසා. තේරුණා නේද? අරගොල්ලෝ අපාය නොයවා ඉන්නත් මගේ යුතුයකමක් තියෙනවා. දැන් දෙමව්පියන්ගේ යුතුයකමක් තියෙනවනේ දරුවන්ගෙන් ගුටිකන් නැතු වෙන්න විදිහට ජීවත් වෙන්න. එතකොට ගුටිකන විදිහට ඉඳලා දරුවෝ අපාය යවන එක හරිනේ නේ. දරුවන්ගේ බැනුම් අහන්න නැති වෙන්න ඉන්න ඕන. දරුවන්ගේ නිඳා ලබන්න නැති වෙන්න ඉන්න ඕන කටයුතු කරන්න ඕන කතා කරන්න ඕන. ඉතින් ඒ වගේ මගේ චුතකමක් තියනවා මිනිස්සු අපායේ යවන්න නැතුව ඉන්න. හැබැයි විහිං අපායේ යන්න රෙඩි වෙලා ඉන්න අයට මට කරන් දෙයක් නැහැ. නමුත් මම පුළුවන් තරම් මිනිස්සුන්ගේ ගැරහීම් වලට ලක් නොවන විදියට පවතින්න උත්සාහ කරනවා. නමුත් එහෙම ලක්ුණයි කියලා මේ සද්ධර්මයේ අඩුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ඇත්තේ ප්‍රකාශයේ මේකක් කරන්න බෑ. ඒ නිසා බණපදයක් කොහොමවත් කියනකට අකමැති මිනිසුත් ඉන්නවා. ඒකේ මිනිසුන්ගේ දුර්වලතාවයක්. නමුත් මිනිසුන් අපාය යවන්න අපි එහෙම ගිහිල්ලා අර බණපදයක් අහන්න නැති බණකට ගරු කරන්නේ නැති කෙනෙකුට අපි බණපදයක් කියන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ ළඟ හරි මම දකිනවා නම් අතිශය නිවන් දැකීමේ උවමනාව ඒක බැහැර කරන්නේ. ඒකට අපි උදව් කරනවා. හැබැයි ඒ සංසාරගත කලකිරීම ඒ සංසාරේ එපා කියන ගතිය ඔබට ධර්මයේ මහැර වෙන පිළිසරණක් නැහැ කියන ගුණය මට ඔබ තුලින් හොඳටම හදවතින් ඒක පේන්න ඕන. එතකොට මට ඒකට උත්තර නොදී ඉන්න බැරි වෙනවා. තේරුණා නේද? ඒක අනිවාර්යෙන් මට උත්තර නොදී ඉන්න බැරි වෙනවා. උත්තර නොදී ඉන්න හැදුවත් බැරි වෙනවා. මොකද හේතුව ඒ තරම් මේ මිනිස්යාගේ ධර්මයේ ඇද ගන්නා වූ කාන්දම් ශක්තියක් වගේ එකක් නිර්මාණය වෙනවා. අවශ්‍යතාවය තමන්ගේ තේරුණා නේද? තමගේ අවශ්‍යතාවය එක මහා කාන්ද ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ධර්මයෙන් පිබිදෙන්න මේ භවයේදීම අදාදම ඉක්මනින්ම මේ ධර්මයේ සැනසෙල ලබන්න, මේ ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කරන්න, නැවත නැවත විමසන්න, නැවත නැවත සම්මර්ෂණය කරන්න, හිතන්න, බලන්න, ගවේෂණය කරන්න, හරියටම නිවැරදි තැනට වචන වලින් නෙමෙයි අර්ථයෙන් ධර්මය ගන්න. එවිට ඔබට නිවෙනින් සැනසෙන්න ලැබේවි. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. වසරේ පළවෙනි පොහෝ දවස දුර්තපුර පසළොස්වක පොහෝ දවසේ, ඉතින් මේ වසර ඇතුළතදී, මේ මාසය ඇතුළතදී, මේ පොහොය ඇතුළතදී මට නිවන් දකින්න ශක්තිය ලැබේවා, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අද දවසේ පළමු බොහෝ දවසේම දායකත්වය දැක්වීමට කටයුතු කරා. පහුගිය වසරේ කඨින පූර්ණෝත්සවය අද සිද්ධ කරපු අපේ පින්වත් මේ අබේ කුමාර පින්වත් මෙතුමාත්, ඒ වගේම ලලිතා කරුණාරත්න පින්වත් මෙතනිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් අරමුණු බවට පත්වන්නේ ජීඒ කරුණාරත්න පියාණන්ටත්, ඒ වගේම STT කරුණාරත්න මෑණියන් වහන්සේගේත් සසර ගමත සසර ගමන සුගතිගාමී වේවා ප්‍රාර්ථනේ බෝධීන් නිවනින් සැනසේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ මව්පියන්ට සසරින් යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා දිල්කි පෙරේරා හා කසුන් පෙරේරා යන දරුවන්ගේ සියලුම යහපත් උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. ඔවුන්ගේ ඒ යහපත් බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. ධර්මයටද සිතගත යොමු වේවා. ඒතනටත් කායික හා මානසික සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, තේසගයාණන් වහන්සේටත්, ඒ වගේම පින්වත් ඒ පින්වතුන්ගේ පවුලේ සෑම සිළු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන භාවනා මධ්‍යස්ථානට සහ සම්බන්ධ වෙච්ච දෙස් විදෙස් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් වහවහා සැලසේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු සත් ප්‍රාර්ථනා ඇතුව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ අබේ කුමාර කරුණාරත්න පින්වත් මෙතුමා සහ ලලිතා කරුණාරත්න පින්වත් මෙතනිය. ඒ හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, ධර්මයෙන් තව තවත් බැබලේවා කියලා අපි සත් ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී හැම දෙනාටම තුරුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් මේ ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ මේ සාංසාරික දුකින් නිදහස් වෙන්න හැම දෙනාටම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ලැබේවා. නිරතුරු ධර්මයේ කන වැකේවා. ඒ ධර්මයෙන් ජීවිතය එළිය වේවා, ආලෝකවත් වේවා. සසර දුකින් අත මිදේවා, නිවනින් සැනසේවා කියලා සත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ සාදු සාදු.